සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද භික්ඛවේ අරිය ශාවකෝ මිච්ඡා ජීවං පහාය සම්මා ජීවේන ජීවිකං කප්පේති අයං උච්චති භික්ඛවේ මිච්ඡ සම්මා ආජීවෝති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් නිර්වාණ මාර්ගය දේශනා කරනකොට භවෙන් භවයට යමින් කාලයක් මුළුල්ලෙහි දියුණු කරගත යුතු ගුණධර්ම දක්වමින් කරන දේශනාව තමයි පාරමී පාරමිතා කියලා හඳුන්වන්නේ. මේ පාරමිතා කියන දේශනාව අපිට හම්බ වෙන්නේ ත්‍රිපිටක පාළියේහි කුද්දක නිකායෙහි චර්යාපිටක පාළියේහි. චර්යාපිටකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු එක්තරා ධර්ම පරියායක්. ඒ ධර්ම පරියායේදී තමන් වහන්සේ බුද්ධත්වයේ ලැබීම සඳහා භවයෙන් භවයට පැමිණෙමින් දියුණු කරන්නට යෙදුණු ගුණධර්ම ගැන සඳහන් වෙනවා. චර්යාපිටක අටුවාවෙහි දක්වා තිබෙනවා චර්යාපිටකෙහි දැක්වෙන සියලුම කතා ප්‍රවෘත්තීන් මේ භද්‍ර කල්පයේ සිදුවෙච්ච ජාතක කතාවන්. ඉතින් ඒ අනුව පිළිවෙලින් සිද්ධ කරගෙන ආපු පුන් පොහෝ දිනයන්හි පිළිවෙලින් සිද්ධ කරගෙන ආපු දේශනාවන් වලට අනුව අපි පාරමී කියන එක පාරමිතා කියන එක හඳුනා ගත්තා. ඒ ඒ බෝධිය සඳහා බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ අරිහත්ත්වයේ සඳහා පාරමී පූර්ණයේ කිරීමේදී තබා ගත යුතු මානසිකත්වයේ සාකච්ඡා කළා, දේශනා කළා. ඒ වගේම ඒ පාරමී වල සංක්ලේශය වෝධානයේ දේශනා කරන්නට යෙදුනා. සැකවින් ඒ පාරමිතා සියල්ලම හඳුනා ගත්තා. ඒ වගේම ඊට පසුව අපි දාන පාරමිතා විතා දීර්ඝ ලෙස සවිස්තරව දේශනා කරන්නට යෙදුනා. ඊළඟ සීල පාරමිතාව ආරම්භ වෙලා සීලය හඳුන්වා දීලා සීලේ පිරිතු ක්‍රමය හඳුන්වා දීලා ක්‍රමානුකූලව ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානයෙන් වැළකීම, කාමමිච්ඡාචාරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, ඒ වගේම පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපාදීන් වැළකීම කියන ඒවා දේශනා කරන්නට යෙදුණා. අද දේශනාවට ඉදිලා තියෙන්නේ තවත් විශේෂ සීලයක්. ඒ කියන්නේ අපේ ජීවිකාව පැවැත්වීම සඳහා සිදු කරන්නා වූ ආජීවය, රැකියාව, දිවි පවත්වන ක්‍රමය කොහොමද සීලවන්තව ගත කරන්න කියන එක. ඒකට කියනවා සම්මා ආජීවය කියලා. වෙන ක්‍රමයකින් කියනවා මිච්ඡා ජීවයෙන් වැළකීම කියලා. මිච්ඡා ජීවයෙන් වැළකීම සම්මා ජීවය කියන එක ක්‍රම කිහිපයකට විස්තර වෙනවා. එයින් අපි මාර්ගාංගයක් වන හැටිය දක්වන්නට ඕනේ. සම්මා ආජීවය කියනකොට එයින් ගන්ම වෙනවා ධාර්මිකව දීපවැත්වීම. ඒ කියන්නේ ගොවිතැන්පත් කරමින්, වෙළහෙළඳාම් කරමින්, අන් අයට කරදරයක් නොවන පරිද්දෙන්, ඒ වගේම වීරියෙන්, මහන්සියෙන්, අලස නොවී දිනපතා වෙහෙස මහන්සි වෙමින් කටයුතු කරමින් ධනය උත්පාදනය කරලා තමන්ගේ අමුදරුවන් පෝෂණය කර ගැනීම සම්මා ආජීවයයි. ඒක මාර්ගාංගයක් වන්නේ නැහැ. මාර්ගාංගයක් වෙන්නේ නම් තමන් වැරදි දිවි පැවැත්මෙන්, වැරදි ජීවන ක්‍රමවලින් වැළකී සිටීමයි. ඒක තමයි මාර්ගාංගයක් වන්නේ. අපිට විශේෂයෙන්ම සීලයක් ලෙස ගත්තම එසේ සම්මා ජීවයෙන් සම්‍යක් ව්‍යායාමයෙන් දිවි පැවැත්මත් ගන්නට පුළුවන්. ඒ වගේම වැරදි මිච්ඡාවන්ගෙන් වැළකීමත් ගන්නට පුළුවන්. අපි විශේෂයෙන්ම අවධානය දෙනවා අද දවසේ දේශනාවේදී වැරදි දිවි පැවැත්මවල වලින් ජීවිතේ නොපැවැත්වීම. ඒ කියන්නේ වැරදි ජීවන චර්යාවලින් වැළකීම. මෙතනදී මතක තියාගන්නට ඕනේ, අපි මේ වෙනකන් දේශනා කරන්නට යෙදුනා සතුන් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම කියලා ශික්ෂාපද තුනක්. බොරුවෙන් වැළකීම, පරුස වචනයෙන් වැළකීම, කේලමින් වැළකීම, හිස් වචනයෙන් වැළකීම කියලා තුනක්. මෙන්න මේ කියන සියල්ලම තුනක් කයෙන් සිදුවෙන වැරදි, තුනක් වචනයෙන් සිදුවෙන වැරදි. මේවා පින්වතුනි, යම් කෙනෙක් විනෝදයේ පිනිස, තමන්ගේ ලොකුකම පෙන්වීම පිනිස, දක්ෂතාවයේ පිනිස, තරහක් වෛරයක් පිරිමහ ගැනීම පිනිස, එහෙම නැත්නම් හුරුවක් වගේ හේතුවක් නිසා මේ වගේ කරුණු වලින් කවුරු හරි ප්‍රාණඝාත ආදී සිද්ධ කරනවා නම්, බොරු කීම ආදී සිද්ධ කරනවා නම්, පරුස වචන කීම ආදී සිද්ධ කරනවා නම්, ඒක පාපයක්. එයින් වැළකී සිටීම සම්මා කම්මන්තයයි සම්මා වාචාවයි. මෙතන පින්වත්නි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියනකොට ඒ ඒ පාපක් ක්‍රියාවලින් වැළකීම අදහස් කරන්නට ඕනේ, විරමණය අදහස් කරන්නට ඕනේ. එතකොට විනෝදයේ පිණිස, තරහ නිසා, වෛරකම් නිසා, ලොකුකම් පෙන්වීමට පාපයන්ගෙන් වැළකීමේදී වචනයෙන් වෙන පාපයෙන් වැළකීම සම්මා වාචාව, කයින් වෙන වචනේ පාපයන්ගෙන් වැළකීම සම්මා කම්මන්තය. සම්මා ආජීවය කියන්නේ පින්වතුනි, මේ කයෙන් වචනයෙන් වන වැරදි වලින් වළකිනවා ජීවිකාව පිණිස, දිවි පැවැත්වීම පිණිස. ඒක ටිකක් ගැඹුරු එකක්. දැන් උදාහරණයකට, සමහර අය ස්වභාවයෙන්ම පව්කම් කරන්නේ නැහැ, පවට නැඹුරු නැහැ. නමුත් ගෙදර කන්න දෙයක් නැති වෙනකොට, දරුවෝ බඩගින්නේ අඬනකොට, බිරිඳට හාමතේ එනකොට, තමන්ට ජීවත් වීමේ ක්‍රමයක් නැති වෙනකොට, දිවි පැවැත්වීම සඳහා හොරකමට බහිනවා, ප්‍රාණඝාතයට බහිනවා, වැරදි ජීවිකාවන් වලට බහිනවා, කාමයේ වර්ධවා හැසිරීමට පෙළඹෙනවා, බොරු කියලා සල්ලි උපයනවා. එතකොට ඒ කට්ටියගේ කියන තරකයක් තමයි සමහරුන්ගේ, අපි මේවා කැමැත්තෙන් නෙමෙයි කරන්නේ, අපිට කරන්න විකල්පයක් නැහැ, විදිහක් නැහැ. දැන් ඉස්සර ස්වාමින් වහන්සේලා එකපාරක් යුද්ධයක් බලන්නට පැමිණියා. යුද්ධයක් බලන්නට පැමිණි අවස්ථාවේදී යුද පිරිසක් බලන, සේනාවක් බලන්න යුද්ධට යන ඒ වෙලාවේ සේනාවේ ඉන්න පිරිස, එහෙම නැත්නම් රජ්ජුරුවෝ දොස් කියන්නට පටන් ගත්තා, ඇයි මේක බලන්නට ආවේ? එතකොට මිනිස්සු අතර තියෙන ඇති වෙන අදහසක් තමයි, අපි වුණත් මේ පාපක්‍රියාව නැත්තම් මේ ප්‍රාණඝාතයේ යෙදෙන්නේ, දිවි නැසීමේ යෙදෙන්නේ, අපි වුණත් යෙදෙන්නේ, අපිට ක්‍රමයක් නෑ ජීවිතේ පැවැත්වීමට. ඒ නිසා ඇයි මේ ශ්‍රමණයන් වහන්සේලා මේ වගේ ක්‍රියාවලට සතුටු වෙන්නේ? ඒ නිසා මතක තියාගන්නට ඕනේ, සමහර අය සමහර පව්කම් වල නියැලෙන්නේ දිවි පැවැත්වීම සඳහා. ඔවුන් ස්වභාවයෙන් මේකට කැමති නැහැ. නමුත් වෙන විකල්පයක් නැහැ. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ මිච්ඡා ජීවේ කියන එක සමහර වෙලාවලට පින්වත්නි, සිල්වතුන් පවා කර කියා ගන්න දෙයක් නැති වෙනකොට, මුලමුදල් නැති වෙනකොට, විශේෂයෙන් තමන්ගේ දරුවෝ දුකටපත් වෙනකොට, කුසගින්නටපත් වෙනකොට ඒ මිච්ඡා ජීව මාර්ගයට බහිනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ලෝකේ සාමාන්‍ය මිනිස්සු අතර සිද්ධවන්නේ. සමහර කෙනෙක් පින්වතුනි, හාමතේ මිය ගියත්, මොන විදියෙ ගැටලුවක් ආවත්, සේසත සියල්ල සතේ දක්වාම හිඳිලා ගියත්, තමන් මිච්ඡා ජීවිතයට පෙළඹෙන්නේ නැහැ. එනිසා මිච්ඡා ජීවේ කියලා කියන්නේ දිවි පැවැත්වීම සඳහා ක්‍රමවේදයක් ලෙස මේ පාප කර්ම වලින් වැළකී සිටීම. මේක ඒක හොඳට තේරුම් ගන්න, සමහර විට හිතෙන්නට පුළුවන් අපිට නම් මිච්ඡා ජීවියක් අපි නම් කරන්නේ නැහැ, මේක පහසුවෙන් රකින්න පුළුවන් කියලා. මේක පින්වතුනි, දිවි පැවැත්වීමේ ක්‍රමයක් නැති වෙනකොට තමයි මේකේ වටිනාකම දැනෙන්නේ. ඒ කියන්නේ මොනම ක්‍රමයකින්වත් දිවි පැවැත්වීමට ක්‍රමයක් නැති වෙනකොට පවා මේ පව්කම් කරමින් දිවි පැවැත්වීමට ඉදිරිපත් නොවීම තමයි සම්මා ආජීවය කියලා කියන්නේ. එනිසා සම්මා ආජීවයේ මාර්ගාංගයක්, ඉතා වැදගත් ධර්මයක්. ඉතින් මේ සම්මා ආජීවය කියන එක, ඒ කියන්නේ දිවි පැවැත්වීම සඳහා කයින් වචනයෙන් සිදුවන වැරදි වලින් වැළකීම කියන එක, ගිහි පැවිදි දෙපාර්ශවයට විවිධව කතා කරන්නට ඕනේ. මේකේ පැවිද්දන්ගේ පැත්තේ තියෙන එක බොහොම දරුණුයි, බොහොම බරපතලයි සහ හරිසියුම්. ගිහියන්ගේ එක ටිකක් ඕලාරිකයි. අපි ඉස්සල්ලාම ගිහියන්ට තියෙනා වූ මිච්ඡා ජීවියත්, මිච්ඡා ජීවීන් වැළකීමත් සාකච්ඡා කළෙමු. පින්වතුනි, ගිහි පින්වතුන් සඳහා මිච්ඡා ජීවියේ ගත්තම් ප්‍රධාන වශයෙන් පහයි. මංස වනිජ්ජා, සත්ත වනිජ්ජා, සත්ත වනිජ්ජා, විස වනිජ්ජා, ආවුද වනිජ්ජා. මංස වනිජ්ජා කියලා කියන්නේ මස් පිණිස සතුන් වෙළහෙළඳාම් කිරීම. සමහර කට්ටිය සතුන් ඇති දැඩි කරලා ඒ මුදල් ඉපයීම සඳහා සමහර සතුන්ව වෙළඳාම් කරනවා. මොකක් සඳහාද? මස් පිණිස. ඒ සත්තුන්ගේ මස් අරගෙන කවුරු හරි මරලා විකුණනවා. එකින් මුදල් උපයා ගන්නවා. මේ විදියට සතුන් පෝෂණය කරලා මස් සඳහා විකිණනවා නම් ඒක මිච්ඡා ජීවියක්. ඒ වගේම ඒකට ඇතුළත් වෙනවා සතුන් මරලා මස් විකුණනවා නම් ඒකටත් අනුලෝමයි. ඒ නිසා සතුන් මස් පිණිස සතුන් වෙළඳාම් කිරීම, සතුන් ඝාතනය කරලා මස් වෙළඳාම් කිරීම, මේවා සියල්ලම මිච්ඡා ජීවයට වැටෙනවා. ඊළඟට තියෙන්නේ සත්ත වනිජ්ජා. සත්ත වනිජ්ජා කියලා කියන්නේ ඒක නම් අද කාලේ සිද්ධ වෙන එකක් නෙවෙයි, වහල් භාවයේ මිනිස්සු විකිණීම. ඒ කියන්නේ වහල් වෙළඳාම. සමහර අය අතීත කාලයේහි තව අයව වහලුන් වශයෙන් අරගෙන මිනිස්සුන්ව විශේෂයෙන් වහලුන් ඇති කරගන්න ක්‍රම කීපයක් තිබුණා. වහල කියන්නේ දාසයා කියන එක. පින්වතුනි, දාසයා කියන්නේ අපි අද කාලේ කතා කරන මෙහෙකාරයා, සර්වන් කියන එක නෙවෙයි. එයා කරන්නේ රැකියාවක්. දාසයා කියලා කියන්නේ ඔහුගේ සම්පූර්ණ ජීවිතයම අයිති, ඔහුගේ නිදහස අයිතිවන්නේ ස්වාමියාට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපදයක් පනවලා තියෙන්නේ දාසයව මහාන කරන්නට බෑ කියලා. ඒ අයිතිකාරය විසින් අවසරේ දුන්නේ නැත්නම් මහාන කරන්නට බෑ. දෙමව්පියන්ගේ අවසරේ තිබූ පමණින් හරියන්නේ නැහැ. දාසයට දාසයා මහාන කරනවා නම්, ඒ වහලා මහාන කරනවා නම්, එයාව අයිති ස්වාමියාගෙන් අවසරේ ලැබෙන්නට ඕනේ. ඒ ස්වාමියාව නිදහස් කරන්නට ඕනේ. ඒ නිසා මේ කවුරු සමහර අය අතීතයේහි ස්වභාවයෙන්ම දාසියෙක්ගේ කුස පිළිසින ගත්තොත් එයා දාසයෙක් වෙනවා. සමහර දාසියෝ හම්බ වෙනවා යුද්ධ ගිහිල්ලා යුද්ධ කලකෝලහාර කරාට පස්සේ. සමහර රජවරු යුද්ධ දිනුවට පස්සේ පරාජය වෙච්ච පැත්තෙන්, ඒ කියන්නේ හමුදාවෙන් නැත්නම් මිනිසුන්ගෙන් දාසියෝ ඇති කරගන්නවා බලහත්කාරයෙන්. ඒකෙනුත් දාස බවට පත් වෙනවා. තවත් ඉන්නවා සමහරු ස්වභාවයෙන්ම දාස වෙනවා කැමැත්තෙන්. විශේෂයෙන් මහා බෝධිසත්වවරු තමන්ගේ දාන පරමත්ත පාරමිතා පූර්ණේ කිරීම සඳහා, අනුන්ට සේවය කිරීම සඳහා තමන්ගේ නිදහස නැති කරගෙන අන් අයගේ දාසයෝ බවට පත් වෙනවා. මේ වගේ දාසයෝ වෙන ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් මේ දාසයන් ලෙස කවුරු හරි පත් කරලා දාසයෝ වෙළෙහෙළඳාම් කරනවා නම් ඒක සත්වයාගේ තියෙන, මිනිස්යාගේ තියෙන නිදහස නැති කරන්නක් බැවින් තථාගතයන් වහන්සේ ඒ සත්ත වනිජ්ජා කියන වෙළඳාම, වහල් වෙළඳාම, අධාර්මික වෙළඳාමක් ලෙස නම් කරන්නට යෙදුණා. ඊළඟට තියෙන වැරදි වෙළඳාම තමයි සත්ත වනිජ්ජා. ඒක මහ ප්‍රාණතයනේ සත්ත වනිජ්ජා. ඒ කියන්නේ මොනවද? ආයුධ වෙළඳාම් කිරීම. ඒ කියන්නේ අවි ආයුධ, දඬු මුගුරු, කිනිසි ආදී දේවල්. දැන් ඒවා සමහර කඩවල නම් උපකරණ ලෙස විකුණනවා. ඒක ගැටලුවක් නෙවෙයි. මේ කියන්නේ මිනිස් ඝාතනයේ පිණිස, මිනිසුන්ට හිරිහැර කිරීම පිණිස අද කාලේ දින තුවක්කු, බෝම්බ ආදී විකුණන ඒවා භාවිතා කරන්නේ නැන්නේ සාමාන්‍ය දේවල් වලට. දැන් පිහියක් වගේ එකක් කඩේක විකුණන්න පුළුවන්. මොකද ඒකෙන් එළවලු කපනවා, පළතුරු කපනවා, කතුරකින් රෙදි කපනවා, සමහර ආයුධ වලින් පොළව හාරනවා. ඒවා සඳහා විකිණීම නෙවෙයි. මේ කියන්නේ සතුන්ගේ විනාශය කිරීම පිණිස, මිනිසුන් ඝාතනය කිරීම පිණිස. අතීත කාලයේ කඩු කිනිසි ආදිය, ඒ වගේ මුගුරු ආදිය, ඒ වගේම තවත් දුනුහි ආදිය විකිණීම. අද කාලේ නම් තුවක්කු, බෝම්බ, පරමාණු බෝම්බ, මේ වගේ නෂ්ටික අවි ආදිය සකස් කරලා විකිණීම අධාර්මික වෙළඳාමක්. මොකද ඒකෙන් මහා සත්ත්ව විනාශයක් සිද්ධ වෙන නිසා. ඊළඟ තමයි විස වනිජ්ජා කියලා එකක් තියෙනවා. විස වනිජ්ජා කියලා කියන්නේ විස වර්ග වෙළඳාම් කිරීම. අද කාලේ ගත්තොත් එහෙම කෘමිනාශක වගේ දේවල් වෙළඳාම් කිරීම, ඒ වගේම සම මිනිස්සු මරන්නට විස වර්ග යෙදීම. ඒ කාලේ ඔය සමහර විස වර්ග යොදාගෙන මිනිස්සු විස දීලා මරණ ස්වභාවය තිබිලා තියෙනවා. විස දීලා මරණ එක සාමාන්‍යයෙන් කරනවා හතුරු මරන්නට. අද කාලේක ටිකක් අඩුයි කෙරෙනවා. ඉතින් ඒ වගේ විස වෙළඳාම් කරනවා නම් සත්ව ඝාතනයේ පිණිස හේතු වෙන ඒක වැරදි ජීවන ක්‍රියාවක්. ඊළඟට තියෙන පස්වෙනි එක තමයි මජ්ජ වනිජ්ජා. ඒක නම් අද කාලේ බොහොම හොඳින් සිද්ධ වෙනවා. මජ්ජ වනිජ්ජා කියලා කියන්නේ මත්පැන් වෙළඳාම් කිරීම. ඒ කියන්නේ මිනිසුන්ගේ මදයට, ප්‍රමාදයට හේතු වෙන, ඒ වගේම මත් වීමට හේතු වෙන, මිනිසුන්ගේ ප්‍රകൃති ස්වභාවය නැති කරවන මේ මත්පැන් ආදී වෙළඳාම් කිරීම මජ්ජ වනිජ්ජා. මේකත් අධාර්මික වෙළඳාමක්. දැන් බලන්න අධාර්මික වෙළඳාම් පහයි ගිහියන්ට. මොනවද? මස් මංශ වණිජ්ජා, මස් පිණිස සතුන් වෙළඳාම් කිරීම, නැත්නම් සතුන් ඝාතනය කළ මස් වෙළඳාම් කිරීමත් අපිට අනුලෝමව ගන්නට පුළුවන්. ඊට පස්සේ මස් මංශ වණිජ්ජා, සත්ත වණිජ්ජා, වෙළ වහල් වෙළඳාම, සත්ත වණිජ්ජා, ආයුධ වෙළඳාම් කිරීම, විස වණිජ්ජා, විස වෙළඳාම් කිරීම, මජ්ජ වණිජ්ජා, මත්පැන් වෙළඳාම් කිරීම, මත්පැන් විකිණීම. එතකොට මීට අමතරව පින්වතුනි, ධාර්මිකව ඔය අපි කියමු සිල්ලර කඩ, තොඩක තුග කඩ ආදිය සිද්ධ කරනකොට, ඒ වගේ ධාර්මික වෙළෙහෙනදාම් කරනකොට සමහර අය හොරට කිරලා මිනලා මැනලා විකුණනවා. ඒවත් පින්වතුනි මිච්ඡා ජීව. දැන් උදාහරණයකට ගඩොල් කුඩුවල් මිරිස් කුඩු ලෙස ගඩොල් කුඩු මිශ්‍ර කරනවා. අපි සමහර වෙලාවට ගම්බිරිස් ඇටවලට පැපොල් ඇට මිස් දාලා තියෙනවා. මේ වගේම අඩුවෙන් තරාදියේ වැරදි විදිහට මැනෙන විදිහට සකස් කරලා තියෙනවා. මේ විදිහට පින්වතුනි ඒ ධාර්මික රැකියාවක් වුණත් අධාර්මික ලෙස සිද්ධ කරනවා නම්, ඒ කියන්නේ පාරිභෝගිකයා වංචා කරමින් සිද්ධ කරනවා නම්, හොඳ දේවල් හොඳ දේවල් ලෙස බාල දේවල් දැනදෙන විකුණනවා නම්, ඒවා සියල්ලත් මිච්ඡා ජීවයට යනවා කියලා තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා තමන් අර කියපු අධාර්මික වෙළඳාම් පහෙන් වැළකුණු පමණින් මිච්ඡා ජීවෙන් වැළකුණා නෙවෙයි. තමන් කරනවා නම් යම් රැකියාවක්, තමන් කරනවා නම් යම් වෙළඳාමක්, ඒක ධාර්මිකව කරන්නට ඕනේ. ඒක තවත් ගැඹුරට විශ්ලේෂණය කරොත් පින්වතුනි, තමන් යම් රැකියාවක් සිද්ධ කරනවා නම්, රජයේ සේවයක් වෙන්නට පුළුවන්, පෞද්ගලික අංශයේ සේවයක් කරනවා වෙන්නට පුළුවන්. ඒකට තමන්ට සරිලන වැටුපක් ලැබෙනවානේ. ඒ වැටුපට සරිලන විදිහේ කමංගේ කාර්යක්ෂමභාවයක් තියෙනට ඕනේ. රැකියාවට සුදුසු පරිද්දෙන් සේවයක් සිද්ධ කරන්නට ඕනේ. ඒක බොරුවට කරමින්, බොඩක් දේවල් අතපසු කරමින් අදාළ වැටුප ලබා ගන්නවා නම් ඒකත් එක්තරා විදිහක වංචාවක්. කෙලින්ම පොතපතවල අපිට දකින්නට නොලැබුණත් පින්වතුනි, මේ අපිට දැකලා නැති වුණත් එහෙම කෙලින්ම පොතපතවල මේ විදිහට තමන්ගේ රැකියාවට මුදලට පඩියට නොසර සැලකෙන පරිද්දෙන් වැඩ නොකොට ලොකු පඩියක් ගැනීම, මුදලක් ගැනීමත් පින්වතුනි අනුලෝම වශයෙන් මිච්ඡා ජීවයක්. මොකද තමන්ගේ හිත දන්නවා තමන් ලබා ගන්නා පඩියට, තමන්ගේ ස්වාමියාට, නැත්නම් රජයට, පෞද්ගලික ආයතනයට තමන්ගෙන් ඉවිය යුතු සේවය ඉෂ්ටවන්නේ නැහැ. තමන් හැබැයි ඒකෙන් සරිලන පඩියක් අරගෙන පෙනී සිටිනවා මේ ක්‍රියාවන් ඉෂ්ට කළා ලෙස. හිතලම තමන් කම්මැලිකමට, නැත්තම් තමන්ගේ ඕනෑපාවට කටයුතු කරනවා, කටයුතු කල් දානවා, කලින්ම රැකියාවෙන් පිටත් වෙලා යනවා, අදාළ වෙලා වෙනකම් වැඩ කරන්නේ නැහැ, බොරුවට ඕටි දානවා, ඒ කියන්නේ බොරුවට වැඩ කරා කියලා ලේඛන දාලා පඩි ගන්නවා. මේ සියල්ලක්ම පින්වතුනි මිච්ඡා ජීවිතයට වැටෙනවා. ඉතින් ඒ නිසා අද කාලේ මිච්ඡා අර කියපු රැකියා පහෙන් වෙන් වූ පමණින්ම මිච්ඡා ජීවෙන් වෙන් වුණා කියලා හිතන්නට හොඳ නැහැ. තමන් බොරුවට අතිරේක ඕටි දාලා සල්ලි ගන්නවා නම් ඒකත් මිච්ඡා ජීවයක්. ඒ වගේම තමන් අදාළ වැඩ ටික කාර්යක්ෂම කරන්නේ නැතුව නිකරුණේ කාලයේ කාදමමින් තමන් දේවල් අතපසු කරමින් පඩි ලබා ගන්නවා නම් ඒකත් මිච්ඡා ජීවයක්. ඒ නිසා මේ වගේ දේවල් සම්බන්ධයෙන්ුත් සිල් රකින්න පිරිස සලකිලිමත් වෙන්නට ඕනේ. විශේෂයෙන් ඒවා නිසා ආයතන වලට පාඩු සිද්ධ වෙනවා, රජයට පාඩු සිද්ධ වෙනවා. ඒ වගේම තමන් යට යම ස්වාමියෙක් යටතේ වැඩ කරනවා නම් ඔහුගෙන් පඩියක් ගන්නවා නම් ඔහුට අලාභයක් සිද්ධ වෙනවා. ඒ වගේ නිතර කල්පනා කරන්නට ඕනේ. ඉතින් මේ තමයි ගිහියන්ගේ තියෙන මිච්ඡා ජීවේ. පැවිද්දන්ගේ මිච්ඡා ජීවේ අතිශය පුළුල් එකක් පින්වතුනි. පැවිද්ද කියලා කියන්නේ සියලු සම්පත් අතහැරලා අනගාരിക ජීවිතයකට පත්වීමනේ. ඒ කියන්නේ තමන්ගේ දින ගේ දොර, ඉඩකඩම්, වතු පිටි, යාන වාහන, ඒ වගේම පවුල, කොටින්ම කියනනම් දෙමාපියෝ, දරුවෝ පවා අතහැරලා තමයි පැවිද්දට පැමිණෙන්නේ. ඒ පැවිද්දට පැමිණීමට කියනවා අගාරස්ම අනගාරියම් පබ්බජති කියලා. ඒ ගෘහයෙන් ගෘහවාසයක් නැති තැනකට පැමිණෙනවා. මහා බෝසතාණන් වහන්සේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා තුන, යශෝදරා බිරිඳ, ඒ වගේම රාහුල කුමාරයා, සුද්ධෝදන මහරජ්ජරුවෝ, ප්‍රජාපති සුළුමව, නන්ද කුමාරයා සහෝදරයා, ජනපද කල්යාණි සහෝදරිය, රටවැසියෝ, මේ සියල්ලම සතර මහා නිධානය, මහා ධනවස්තු සමූහය, ඒ වගේම තමන්ගේ පරිවාර ස්ත්‍රී සමූහය, තමන්ගේ පරිවාර යහළුවෝ ආරක්ෂක සමූහය, මේ සියලු දෙනාම අතහැරලා තමයි පැවිද්දට පත් වුණේ. පැවිද්දට පත් වුණාට පස්සේ පින්වතුනි තමන්ගේ ජීවිතයේ තියෙන්නේ තමන්ගේ සීලස්කන්ධය මත. එතකොට පැවිද්දට පත්වීමේ තියෙන මූලිකම අංගයක් තමයි මේ වස්තුව, ඉඩකඩම්, යාන වාහන ආදී අතහැරීම. නමුත් පින්වතුනි පැවිද්දට පත් වූ කෙනා ජීවිතය ගත කරන්නට ඕනේ. ඒකත් එක්තරා ජීවන ක්‍රමයක් පැවිද්ද කියලා කියන්නේ. ඒ සඳහා අවශ්‍යන මූලිකම දේවල් තමයි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියලා කියන්නේ. ඊට අමතරව තව තව දේවල් පැවිද්දට අවශ්‍ය වෙනවා කාලානුරූපව ගත්තම. ඒ කාලවලදී ඒ තම තමන්ට ගැළපෙන ආංග උපාංග ආදිය සමහරලාට පැවිද්දට පාවිච්චි කරන්න වෙනවා කාලයට අනුරූප ලෙස. දැන් උදාහරණයකට ගත්තොත් පින්වතුනි අද කාලේ සාමාන්‍යයෙන් ආරණ්‍ය සේනාසන වලට වාහන පූජ කරනවා. මොකද ස්වාමින් වහන්සේට වේගෙන් ගමන් බිමන් යන්නට මිනිසුන්ට හැමතිස්සෙම තව ස්වාමින් වහන්සේලාව ඒ ගමන් බිමන් එකගෙන යන්නට බෑ. දැන් බුද්ධ කාලේ තියෙන ශික්ෂාපදයක් යාන වලින් යන්නට බෑ කියලා ඒක අපි අර්ථකථනය කරන්නේ පින්වතුනි සතුන් යෙදූ යාන වල යන්න බෑ කියන එක. ඒ කියන්නේ ගවයෝ අදින ඒ වගේම අස්සයෝ අදින කරත්තවල අපිට යන්නට බෑ ගිලන් කරුණක් නැතිනම්. ගිලන් කරුණකදී විතරක් යන්නට පුළුවන්. ඒ ගිලන යනකොට උනත් පින්වතුනි කාන්තා සතුන් අදින යන්ත්‍රවල යන්නට බෑ. විශේෂයෙන් අපිට රික්ෂෝවල යන්නට බෑ මිනිස්සු අදින යන්ත්‍රයක. ඉතින් ඒ විදිහට ඒ යාන ප්‍රතික්ෂේප කළ තිබුණාට අපේ පුරා මේ ආචාර්යවරු මෑත කාලයේහි විනයදරයන් විසින් සලකලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නැවේ යන්නට අනුදැන වදාරපු නිසා මේක මෝටර් රථයකින් ක්‍රියාත්මක වෙන මෝටර් යාන නැවක් ලෙස සලකලා ඒවායේ ගමන් කිරීමට කැපයි කියන එක තමයි නිර්වචනය. ඉතින් ඒ නිසා අද කාලේ තියෙන තත්ත්වය අනුව මෝටර් රථයක් සාමාන්‍යයෙන් ආරණ්‍යයකට පූජා කරනවා. වාහනයක් විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්න තැනකට පූජා කරනවා. ඒ විදිහට පින්වතුනි අර තියෙන මූලික ප්‍රත්‍ය හතරට ඒවත් සාමාන්‍යයෙන් සේනාසන වලට අනුලොම් කියලාත් ගන්නට පුළුවන්. ඉතින් අර කියන මූලික ප්‍රත්‍ය හතරට අමතරව ඒ කාලානුරූපව කාලයට ගැළපෙන්නා වූ පරිද්දෙනුත් පිරිකර ලැබෙනවා. දැන් උදාහරණයකට මේ ධර්ම දේශනාව සජීවීව පටිගත කරමින් ඒක බොහෝ අයට ශ්‍රවණය කරන්න හැකියාව ලැබෙන්නේ මේ ස්වාමීන් වහන්සේලා සන්තේකේහි ඒ සඳහා ගැළපෙන උපකරණ යන්ත්‍රෝපකරණ තිබිච්ච නිසා. ඉතින් ඒ වගේ කාලානුරූපව පැවිද්දන්ටත් සමහර පිරිකර ජීවිතයට එකතු කරගන්නට සිද්ධ වෙනවා. මූලිකම පිරිකර ටික තමයි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. ඒක පැවිද්දන්ට විතරක් නෙවෙයි පින්වතුනි ගිහියන්ගේත් මූලික අවස්ථා හතරක්. ඉතින් මේ විදිහට මේ පැවිද්දෝ මේ තමන්ගේ මූලික අවස්ථා සම්පූර්ණ කර ගන්නකොට එතනදී බුදුරජාණන් වහන්සේ විශේෂ නීති රාශියක් පනවලා තියෙනවා. ගිහියන්ට වගේ එක හොයන්නට බෑ. දැන් ගිහියෝ නම් පින්වතුනි තමන් ධාරිකව වෙහෙස මහන්සි වෙලා රැකියාවක් කරගෙන ඒ ධනෙන් තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගන්නවා. ධාර්මික රැකියාවක් කරලා ආහාර හොයා ගන්නවා. රැකියාවක් කරලා මිල මුදල් අරගෙන නිවසක් ඉදිකර ගන්නවා. දරු මුණුපුරව පෝෂණය කරනවා. අවශ්‍යලාට බෙහෙත් අරගන්නවා. ඇඳුම් පැළඳුම් අරගන්නවා. පැවිද්දට එහෙම කරන්නට බෑ. පැවිද්දා ධාර්මිකව වෙහෙස මහන්සි වෙලා රැකියාවක් කරලා මිල මුදල් උපයලා යම් කිසි චීවර, සේනාසන, ගිලාන ප්‍රත්‍ය ආදිය ගන්නවා නම් ඒ සියල්ලම පැවිද්දට අකපයි. ඒවා මිච්ඡා ජීවියක් ලෙස සලකනවා. වැරදි ක්‍රමයකට ජීවිකා පවත්වලා ගැනීම. ඇත්තටම මේක මිච්ඡා ජීවියකටත් වඩා ශික්ෂාපද වීතික්‍රමයක් ලෙස ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ බිඳීමක් ලෙස තමයි සලකලා තියෙන්නේ. සිව්පසය ශික්ෂාපද බිඳ ගනිමින් කාඩ ඇති කරගන්නට හොඳ නැහැ. මිච්ඡා ජීවේ ලෙස විශේෂයෙන්ම සලකලා තියෙන ඉතා පහත් ක්‍රමවලින් ජීවිකා පැවැත්වීම. දැන් මුදල් මිල මුදල් හොයලා දේවල් ලබා ගැනීම ඇත්තටම වැටෙන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ යටතට. ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ හැටියට පැවිද්දාට රැකියාවක් කරලා මිල මුදල් හොයාගෙන ඒක තුළින් ජීවිකාව ගත කරන්නට බැහැ. ඒක අකපයි. මිච්ඡා ජීවය කියලා කියන්නේ ටිකක් පහත් මට්ටමේ එකක්. මොකද්ද මේ මිච්ඡා ජීවය? ඒක ටිකක් ගැඹුරුයි. මේ සිව්පසය සොයා ගැනීම සඳහා අතිරේක විදිහේ පහත් ක්‍රියාවල නියැලෙන්නට බෑ. මොන වගේ ක්‍රියාවන්ද? පළවෙනි එක තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා මිච්ඡා ජීවේ වැළැක්වීම සඳහා ශික්ෂාපද 10ක්. ඒ ශික්ෂාපද 10 තමයි පළවෙනි එක තමයි තමන් ධ්‍යාන අභිඥා මාර්ගඵල ලාභී නොවි තමන් ඒවා ලාභී කියලා ලෝකයට ප්‍රකාශ කරනවා ලාභ සත්කාර ගරු බුහුමන් ලැබීම සඳහා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක්ට තියෙන ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් ගිහියන් බලාපොරොත්තු වන්නේ ධන ධාන්‍ය භවෝග නෙවෙයිනේ. උන්වහන්සේකින් බලාපොරොත්තු වෙන්නේ සීලාදී ගුණය. උන්වහන්සේකින් බලාපොරොත්තු වෙන්නේ ආධ්‍යාත්මික ගුණය. ඒ කියන්නේ ධ්‍යානයක්, සමාධියක්, මාර්ගඵලයක්, කෙලෙස් දුරු කිරීමක් කරලා තියෙනවාද? උන්වහන්සේ සාමාන්‍ය මිනිස්සුන් ඉක්මවලා ගියපු ගුණධර්මවලින් යුක්තද? ඉවසීමේ ඉහළට ගිහිල්ලා තියෙනවාද? කෙලෙස් නැසලද? රාගාදී කෙලෙසුන් නැතිද? මේ වගේ දේවල් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ පැවිද්දගෙන්. එතකොට යම් කෙනෙක් භික්ෂුන් වහන්සේ කෙනෙක් තමන්නේ විශේෂ අධිගමයන් නොලබ තමන් ඒවා ලැබුවා ලැබුවා යයි ප්‍රකාශ කරනවා නම් එතනින් මිනිස්සු විස්මයටපත් වෙනවා, මිනිස්සු පුදුමයටපත් වෙනවා, මිනිස්සු තුළ ගෞරවයක් ඇති වෙනවා. ඒ ගෞරවය හේතු කරගෙන මිනිස්සු වැඩි වැඩියෙන් ඒ භික්ෂූන් වහන්සේට ප්‍රත්‍ය පරිභෝගේ ප්‍රත්‍ය පූජා කරන්න යෙදෙනවා, සිව්පසේ ලබා දෙනවා. ඉතින් කවුරු හරි ස්වාමින් වහන්සේ කෙනෙක් ලාභ සත්කාර වැඳුම් පිඳුම් ගුරු ගරු බුහුමන් බලාපොරොත්තුෙන් තමන් තුළ නැති උත්තරී මනුස්ස ධර්ම, ඒ කියන්නේ ධ්‍යාන අභිඥා මාර්ගඵල ආදී ධර්ම තමන්ට තියෙනවා තියෙනවා කියලා ප්‍රකාශ කිරීම ඒක පාප ක්‍රියාවක්. ඒකෙන් පරාජිකාපත්තියට පත් වෙනවා. ඒ කියන්නේ මහානකම නැති වෙනවා. ඉතින් මේ කියන ශික්ෂාපදේ ආරක්ෂා කිරීම සම්මා ආජීවයක්. ඊළඟට තවත් සමහර ස්වාමින් වහන්සේලා තමන්ගේ දිවි පැවැත්වීම සඳහා මිනිසුන්ගෙන් ප්‍රත්‍ය ලබා ගැනීම සඳහා ගිහියන් අතර කපුකම් සිද්ධ කරනවා. ඒ කියන්නේ කාන්තාවන් පුරුෂයන් අතර මගුල් සිද්ධ වීම සඳහා දෙපැත්තට පණිවිඩ අරගෙන ගිහිලා තොරතුරු කියලා ඔවුන් අතර විවාහය සිද්ධ වෙන්නට කටයුතු කරනවා. මේකත් පින්වතුනි පැවිද්දට නොගැලපෙන්නා වූ මිච්ඡා ජීවියක්. ඒකෙන් වැළකීමත් සම්මා ජීවය. ඊළඟට සමහර ස්වාමින් වහන්සේලා කෙලින්ම තමන්ගේ අරිහත්ත්වයේ රහත් බව ප්‍රකාශ කරන්නේ නැතුව මාර්ගඵලලාභීත්වයේ බොරුවට කෙලිම ප්‍රකාශ කරන්නේ නැතුව පරියායෙන් බොරුවක් කියනවා. බොරුවට කියනවා මොන වගේ දේවල්ද? උනාසලා ප්‍රකාශ කරන අහවල් විහාරයේ ඉන්න භික්ෂුන් වහන්සේ රහත්. අහවල් සේනාසනයේ අර විදිහට සිවුරු පොරවන ස්වාමින් වහන්සේ සෝවාන්. මේ විදිහේ සිවුරක් පොරවන ස්වාමින් වහන්සේ කෙලෙස් දුරු කරලා ධ්‍යාන ලබලා ඉන්නේ. මේ විදිහට ප්‍රකාශ කරනකොට තමන් කියලා කෙලින්ම ප්‍රකාශ කරන්නේ නැතුව පරියායෙන් ව්‍යංගයෙන් ප්‍රකාශ කරන්නේ. ඒකෙන් කෙලිම මහානකම නැති වෙන්නේ නැහැ. නමුත් බරපතල අකුසලයක් සහ මිනිසුන් මුලා කිරීමක්. ඒකෙන් තුල්ලච්චය කියන ඇවත සිද්ධ වෙනවා. කපුකම් කිරීමෙන් සංඝාදිශේෂ කියන ඇවත සිද්ධ වෙනවා. මේකෙන් වැළකීමත් සම්මා ආජීවයක්. ඊට පස්සේ පින්වත්නි ස්වාමින් වහන්සේලාට විශේෂයෙන් චීවර පිණ්ඩපාත ආදිය ගන්නකොට ඒවා මේ නොපැවරූ නොඥාති දායකයන්ගෙන් ඉල්ල ඉල්ල ගන්නට බෑ කැමැති කැමැති පරිද්දෙන්. අපේ තියෙනවා පින්වතුනි දායක වර්ග දෙකක්. පළවෙනි දායක වර්ගය තමයි ඥාතීන්. ඥාතීන් කියන්නේ ලේ ඥාතීන් කියන එක. තමන්ගේ මව් පාර්ශවයෙන් හෝ පිය පාර්ශවයෙන් තමන්ට සම්බන්ධ වෙච්ච තමන්ගේ ඥාතිත්වයට පත් වෙන අයට කියනවා ඥාති කියලා. ඒකෙදි පින්වතුනි විවාහයකින් යම් කෙනෙක් ඥාතියෙක් වුණාට ඥාති සංඛ්‍යාවට යන්නේ නැහැ. ලෝක විවාහාරයේ වුන් ඥාති වෙනවා. නමුත් ඔවුන් විනයපරියායෙන් ඥාති වෙන්නේ නැහැ. විනයපරියායෙන් ඥාති වෙන්නේ මවගේ පියාගේ සහෝදර සහෝදරියෝ, ඒ මවගේ පියාගේ මව්පියවරු, ඔවුන්ගේ සහෝදර සහෝදරිය ආදී ලෙසට සහ යටපැත්තට ගත්තොත් එම තමන්ගේ දරුවා, දරුවන්ගේ දරුවන්, දරුවන්ගේ දරුවන් ආදී ලෙසට මේක යටට යන්නේ. ඉතින් මේ විදිහට ඒ ලේ ඥාතින්න තමයි ඥාතීන් කියලා කියන්නේ. ඊළඟට පින්වත්නි තව ඉන්න පවාරිත දායකයෝ කියලා. පවාරිත දායකයෝ කියලා කියන්නේ සමහර දායකවරු ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි අපල ඔබවහන්සේට අවශ්‍ය දෙයක් තියෙනවා අපිට දැනුම් දෙන්න. එතකොට අවශ්‍ය පින් චීවර තියෙනවා නම් දැනුම් දෙන්න. සේනාසන අවශ්‍ය දේවල් තියෙනවා නම් දැනුම් දෙන්න. මේකට කියනවා පැවැරීම කියලා. ඒ පවරපු දායකයෙක්ට සහ ඥාතියෙක්ට හැර වෙන කෙනෙකුට ස්වාමින් වහන්සේ කෙනෙක්ට කියන්නට බෑ මට අහවල් දෙය ගේන්න, අහවල් දෙය දෙන්න, අහවල් කෑම දෙන්න කියලා. දැන් ස්වාමින් වහන්සේ කියන තමන්ගේ නිවසට වැඩම කරලා තමන්ගේ මවට කියන්න පුළුවන් ඕනම කෑමක් සකස් කරන්න කියලා. පියාට කියන්න පුළුවන්, සහෝදරියට කියන්න පුළුවන්, ඒ වගේම නැන්දට මාමට කියන්නට පුළුවන්, ඔවුන්ගේ දරුවන්ට කියන්නට පුළුවන්. ඒවා බුදුරජාණන් වහන්සේ අනුමත කරන එක පුළුවන්. ඒක නොකීම සහ ඒක කෙලෙස් නිසා ඒක කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන්නේ ඒක නොකර සිටීම කියන එක වෙනම දෙයක්. නමුත් කීමට අවසරය තියෙනවා. කිසිදු ගැටලුවක් නැහැ. ඒකට රහතන් වහන්සේලා අපව අර රෝහිණියට ඒ විහාරය හදලා දෙන්න කියලා සංඝයා වෙනුවෙන් විහාරය හදන දෙන්න කියලා ඥාතීන්ට අනුරුද්ධ ස්වාමින් වහන්සේ පවා කෙලින්ම කීවනේ රහතන් වහන්සේ පවා. ඉතින් ඒ නිසා ඒක විනයෙන් කැප දෙයක්. ඒක භික්ෂූන්ට ලැබෙන්නා වූ ලැබිලා තියෙන්නා වූ එක්තරා අයිතියක්. ඒ වගේම පවාරිත දායකයෙක් වුණාම දැන් කවුරු හරි කෙනෙක් කියලා තිබුණොත් ස්වාමින් වහන්සේ අහා ඕනම දෙයක් මට කියන්න. එතකොට එයාට කියන්නට පුළුවන්. සමහර කෙනෙක් කියලා දිනා ස්වාමීනි සිවුරු අවශ්‍ය නම් කියන්න, බෙහෙත් අවශ්‍ය නම්. එතකොට ඒ අවශ්‍ය දේ විතරයි අපි කියන්නට ඕනේ. කවුරු හරි භික්ෂුන් වහන්සේ කෙනෙක් තවත් දායකයෙක් ඥාතියෙකුත් වෙන්නේ නැත්නම් පවාරිත දායක පවරෝ දායකයෙකුත් නෙවෙයි නම් ඒ දායකයා ළඟට ගිහිල්ලා මට අහවල් ආහාරය දෙන්න කියන්න බෑ. අහවල් සිවුරු දෙන්න කියන්නට බෑ. මට කුටියක් හදලා දෙන්න කියන්නට බෑ. එහෙම කියන්නට බෑ. එහෙම කීමෙන් පින්වතුනි එවැත් සිද්ධ වෙනවා. බෙහෙත් වලට විතරක් පින්වතුනි අපිට ඒ භික්ෂුව සැබවින්ම රෝගී තත්ත්වයේ ඉන්නවා නම් ඕනම කෙනෙකුට ගිහිලා කියන්න පුළුවන් මම රෝගී, මට බෙහෙත් ටිකක් අරන් දෙන්න උදව් වෙන්න කියලා. ඒකට අවසරය තියෙනවා. මොකද ඒක අසරණ වෙච්ච අවස්ථාවක් නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පනවලා තියෙනවා. ඉතින් කවුරු හරි භික්ෂුන් වහන්සේ කෙනෙක් නොපැර වූ නොඥාති දායකයන් වෙත ගිහිල්ලා ඉතා ප්‍රණීත වූ භෝජන ඉල්ලනවා නම්, ප්‍රණීත භෝජන කියලා කියන්නේ පින්වතුනි බත් වර්ගයක්. ඒ බත් වලට සමහර බත් වලට ගිතෙල් දාලා දෙනවා, සමහර බත් වලට කිරි දාලා දෙනවා. කිරි බත් කියලා කියන්නේ කිරි බත් තියෙනවා, ගිතෙල් බත් තියෙනවා, සමහර අවස්ථාවලදී මස් එක්ක මිශ්‍ර කරලා බත් හදලා දෙනවා, ෆ්‍රයිඩ් රයිස් වගේ. ඒතර මේ වගේ මේ ආහාර පාන වර්ග ප්‍රණීත භෝජන කියලා හඳුන්ලා තිනවා බුදුරජාණන් වහන්සේ. ඒ බත් වලට මිශ්‍ර කරලා හදන, ඒ මස් සමග යොදලා හදන බත් වර්ග තියෙනවා, මාළු සමග යොදලා හදන බත් වර්ග තියෙනවා, මිශ්‍ර කරලා කිරි සමග මිශ්‍ර කරන බත් වර්ග තියෙනවා, ගිතෙල් සමග මිශ්‍ර කරන බත් වර්ග තියෙනවා, අද කාලේ බටර් එක්ක යොදලා බත් වර්ග හදනවා. මේවා ප්‍රණීත ආහාර. කවුරු හරි භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒ ප්‍රණීත ආහාර නොපැර වූ නොනාති දාති දායකයන් වෙත ගිහිල්ලා මට අහවල් එක දෙන්න කියලා ඉල්ලා සිටියොත් ඒක පිළිගෙන වැළඳීමෙන් පචිතිය වැස් සිද්ධ වෙනවා. ඒකෙන් වැළකී සිටීමත් සම්මා ආජීවයක්. දැන් බලන්න, නැති බොරුවට උතුරු මිනිස් දම්, මේ කියන්නේ මාර්ගඵලා තියෙනවා කියලා, ධ්‍යාන තියෙනවා කියලා ප්‍රකාශ කිරීමත් මිච්ඡා ජීවියක්. ඒ වගේම කපුකම් කිරීමෙන් ජීවත් වීමත් මිච්ඡා ජීවියක් භික්ෂුවට. ඒ වගේම පින්වතුනි, ඒක ගිහියන්ට නම් අදාළ වෙන්නේ නැහැ. ගිහියන්ට කපුකම් කරනවා කියන එක මිච්ඡා ජීවියක් වෙන්නේ නැහැ. මේක වෙන්නේ භික්ෂුන්ට විතරයි. ඊට පස්සේ වියංගෙන් තන්න අහවල් විහාරයේ ඉන්න ස්වාමින් වහන්සේ, අහවල් භික්ෂුන් වහන්සේ රහත් ආදී ලෙසට ප්‍රකාශ කර සිටීමත් ඒක තුල්ලච්චේ අවතක්. ඒකෙනුත් මිච්ඡා ජීවේ සිද්ධ වෙනවා. ඒ වගේම තමන්ට නොපැවරු නොඥාති දායකයන් වෙත ගිහිල්ලා ප්‍රණීත භෝජන ඉල්ලා සිටිනවා නම් ඒකෙනුත් මිච්ඡා ජීවියක් සිද්ධ වෙනවා. භික්ෂුණීන්ට පින්වතුනි, ඒ විදිහටම ප්‍රණීත භෝජන ඥාති නොවන නොපැවරු දායකයන්ගෙන් ඉල්ලා සිටීමෙන් පාටි දේශනීය කියන අවත සිද්ධ වෙනවා. ඊට අමතරව ඕනෑම ආහාරයක් භික්ෂුන් වහන්සේ කෙනෙක් නොපැවරු නොඥාති දායකයන් වෙත ගිහිල්ලා මට අහවල් ආහාරය දෙන්න කියලා ඉල්ලාගෙන වැළඳීමෙන් දුකුලාවතක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රණීත භෝජන හැර වෙන ආහාර. ඒතර ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද 6ක් පනවලා තියෙනවා මිච්ඡා ජීවයෙන් වැළකීලා සම්මා ජීවයෙන් ජීවත් වීම සඳහා. භික්ෂූන් වහන්සේ කෙනෙක් සීලවන්ත නම් මේ කියන ශික්ෂාපද 6 පිළිබඳව දැඩි අවධානයක කටයුතු කරන්නට ඕනේ. ඒ ශික්ෂාපද 6 නොකඩෙන පරිද්දෙන් අදිෂ්ඨාන කරගෙන සම්මා ජීවයේ තමන්ගේ ජීවිකාව පවත්වන්නට ඕනේ. ඊළඟට තියෙනවා පින්වතුනි, තවත් මිච්ඡා ජීවේ සිද්ධ කරන ක්‍රම පහක්. ඒවට කියනවා කුහනා, ලපනා, නේමිත්තකතා, නිප්පේසිකතා, ලාභේන ලාභන් නිජි ගින්සනතා කියලා. කරුණු පහයි. කුහනා කියලා කියන්නේ පින්වතුනි, ඒක සාමාන්‍යයෙන් කියනවා කුහකකම කියලා. ඒක අපි අද භාවිතා කරන කුහකකම නෙවෙයි. මෙතන කුහනා කියලා කියන්නේ පින්වතුනි, මිනිස්සුන්ව විස්මයටපත් කිරීම, මිනිස්සුන්ව පුදුමයටපත් කරනවා. කොහොමද තමන්ගේ යථා ස්වභාවය යටපත් කරලා නැති ස්වභාවයක් මතු කරමින් මිනිස්සුන්ව විස්මයටපත් කරවීමට කියනවා කුහනා කියලා. ලපනා කියලා කියන්නේ වචනයෙන් මිනිස්සුන් අපහසුතාවයටපත් කරවලා තමන්ට දන් දෙන තත්වයටපත් කරනවා. ලපන නේමිත්තකතා කියලා කියන්නේ නිමිති වෙන්නනවා. ඒ කියන්නේ ඒ ප්‍රත්‍ය සම්බන්ධයෙන් සංඥා දෙමින් කතා කරනවා, සිව්පසේ සම්බන්ධයෙන්. ඒක අපි ඉස්සරහට විස්තර කරගමු. නිප්පේසිකතා කියන්නේ මිනිසුන්ට අපහාස කරනවා, මිනිසුන්ට බනිනවා. බැනලා මිනිසුන්ව අපහාසුතාවයට ලැජ්ජාවට පත් කරලා ඒ තුලින් මිනිසුන්ව බිය ගන්නවලා මිනිසුන්ගෙන් ප්‍රත්‍ය ලබා ගන්නවා. ලාභේන ලාභන් නිජී ගින්සනතා කියලා කියන්නේ හොඳ දේ, ලරක දේව, තමන්ට ලැබෙන දේවල් හොඳ දේවල් එක මිනිස්සු එක්ක හොමාරු කරගන්නවා. යම් තැනකින් ලැබිච්ච දේ ගැන සතුටු නැත්තම් තව ගෙදරකට ගිහිල්ලා ඒක දීලා හොඳ දෙයක් ගන්නවා. තව ගෙදරකට ගිහිල්ලා ඒක දීලා හොඳ දෙයක් ගන්නවා. මේක ලාභේන ලාභන් නිජි ගින්සනතා කියලා හඳුන්ලා තියෙනවා. මේ පහ ඉතාම පහත් අන්දමේ ජීවිකාවන් පහක්, ක්‍රියාවන් පහක්. ඒකත් අපි දැනගෙන මේක විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට තමයි තියෙන්නේ. ගිහියන්ට උනත් පින්වතුනි, මේ ක්‍රමයට සිව්පසේ ලබා ගැනීම ඉතරම්ම ගැලපෙන්නේ නැහැ සමහර දේවල්. හැබැයි ඒව සාමාන්‍යයෙන් ගිහියන්ට දෙවෙන්නේ නැති දේවල්. මොකද මේකෙදි වැදගත් වෙන්නේ භික්ෂූන් වහන්සේට මිනිස්සු දේවල් ලබා දෙන්නේ නිකන්නේ. ඒ නිකන් ලබා දෙන්නේ මොකද? භික්ෂුව මිල මුදල් පරිහරණයෙන් වැළකීලා සීලාදී ගුණ පූර්ණේ කරන නිසා. ඒකෙදි විශේෂයෙන්ම ගිහියන්ට බලාපොරොත්තුවක් තියෙනවා, මහා සංඝ රත්නයට දානේ දීම තුලින් තමන්ට ලොකු පිනක් රැස් වෙනවා කියලා. ඒකට තමයි සදහැතියෙන් දන් දීම කියලා. සදහැතියෙන් දන් දීම කියලා කියන්නේ මේ සංඝයාට භික්ෂුවට පූජා කිරීම නිසා මට මෙලව යහපතක් වෙනවා, විශේෂයෙන්ම පරලෝකෙහි සුගතිය උපදිනවා, සුගතිය උපදිනට හේතු වෙනවා, ඒ වගේම නිවන පිණිස හේතු වෙනවා, මහා පිනක් තමන්ට රැස් වෙනවා වෙනවා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස හේතු වෙනවා මේ ආදී ලෙසට තමයි අපි දානේ දෙන්නේ මේකට සදහැතියෙන් දන් දීම සදහෙන් ශ්‍රද්ධාවෙන් දන් දීම කියලා එතකොට ශ්‍රද්ධාවෙන් දන් දෙනකොට භික්ෂූන් වහන්සේලා ගොඩාක්ම පරිස්සම් වෙන්නට ඕනේ දායකයන් විසින් දෙන්නා වූ මේ සදහෙන් දෙන්නා වූ භෝජනයන් ඒ වගේම සිව්පසයන් පරිභෝග කිරීමට ඒකට කරන්න දෙන පරිස්සම් වීම තමයි පින්වතුනි සීලවන්තව ජීවිතය ගත කිරීම සීලවන්ත ජීවිතයක් ගත කරන කෙනාට පුළුවන් වෙනවා එයා සුදුසුයි මේ පිරිකර ලබන්න. හැබැයි සීලවන්තව ගත කිරීම පමණින් ඒ පිරිකර පරිභෝග කරන්න සුදුසු වන්නේ නැහැ. ලබ දෙන පිරිකර පිළිගන්නට සුදුසුයි සීලවන්ත නම්. නමුත් ඒවා පරිභෝග කරන්නට සුදුසු වෙන්නට නම් කරුණු දෙකක් තියෙන්නට ඕනේ. එකක් දෙකෙන් එකක් හෝ තියෙන්නට ඕනේ. පළවෙනි එක තමයි ප්‍රත්‍යවේක්ෂාවෙන් නුවණින් පරිභෝග කරන්නට ඕනේ. තමන්ට ලැබෙන්නා වූ පිරිකර භික්ෂූන් වහන්සේලා ප්‍රයෝජන සලකාගෙන මම මේ පරිභෝග කරන්නේ මේ ආහාරය ගන්නේ ආ ශරීරයේ පැවැත්වීම සඳහා මේ වස්ත්‍රය අඳින්නේ විලිවසා ගැනීම සඳහා මේ සෙනසුන පරිභෝග කරන්නේ අවුවෙන් වැස්සෙන් පීඩාවන්ගෙන් වැළකීම සඳහා බෙහෙත් පරිභෝග කරන්නේ ශරීරය නිරෝගී කර ගැනීම සඳහා ලෙඩ දුකින් මිදීම සඳහා කියලා නුවණින් මෙනෙහි කර කර පරිභෝග කරන්නට ඕනේ. එහෙමත් නැත්නම් තවත් එකට එකතු කරගත්තොත් පින්වතුනි ධාතු වශයෙන් නිස්සත්ත නිජ්ජීව වශයෙන් මෙනෙහි කරන්නට ඕනේ. පටික්කූල වශයෙන් මේ පිරිකර මගේ ශරීරය සමග එකතු වෙලා මේ ශරීරය සමග එකතු වෙලා පිළිකුල් භාවයට යනවා නේද කියලා පිළිකුල මෙනෙහි කරමින් පරිභෝග කරන්නට ඕනේ. මේකට කියනවා ප්‍රත්‍යවේක්ෂා නුවණ කියලා. ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් පරිභෝග කරනවා නම් ඔහු සුදුස්සෙක් වෙනවා ඒ පරිභෝගයේ පදිවල් පරිභෝග කරන්නට. එහෙම නැත්නම් පරිභෝග කරන්න තව සුදුසුකම් තමයි භාවනා සිද්ධ කිරීම. දවසකට ඇසුරුසනක් ගන්න මොහොතක් හරි මෛත්‍රී චිත්තේ වඩනවා නම් ත්‍රිලක්ෂණේ වඩනවා නම් බුදුගුණ වඩනවා නම් ඒ වගේ කෙනෙකු සුදුසු වෙනවා සදහැවති දායකයන් විසින් දෙන්නා වූ සිව්පසේ පරිභෝග කිරීමට. තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කෙලෙස් නැසලා ඉන්න කෙනෙක් වීම. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා නුවණින් පරිභෝග කරත් නැතත් ඒ කියන්නේ ප්‍රත්‍යවේක්ෂාව සිදු නොකරත් කරත් නැතත් ඔවුන් නුවණින් තමයි ඒක පරිභෝග කරන්නේ. ප්‍රත්‍යවේක්ෂාව සිදු කළත් නැතත් ඔවුන්ට ඒ යම්කි දවසක භාවනාවක් සිදු කළත් නැතත් තමන්ගේ කෙලෙස් ධර්මයි කපලා තියෙන නිසා දුරු කරලා තියෙන නිසා ස්වභාවයෙන්ම තථාගතයන් වහන්සේගේ අනුදැනුම නිසා ලැබෙන්නා වූ මේ පිරිකර සියල්ල පරිභෝග කිරීමට සුදුසු වෙනවා. මේ තමයි පරිභෝගයට සුදුසුකම. පිරිකර ලබන්නට සුදුසුකම තමයි පරාජිකා නොවිච්ච භික්ෂුවක් වී සිටීම. ඉතින් පින්වත්තුනි මේ විදිහට දායකයෝ නිකන් දෙන දානෙන් වලදාන්නේ නිකන් දෙන දේවල්නේ පරිභෝග කරන්නේ ශ්‍රද්ධාවෙන් දෙන දේවල්නේ පරිභෝග කරන්නේ. ඒ නිසා ඒ දායකයන්ව තලන්න පෙලන්නේ නැතුව දායකයන්ව රවට්ටන්න නැතුව තමයි මේ දේවල් ලබා ගන්නට ඕනේ. Taman අවශ්‍ය දේවල් දැන් උදාහරණයකට භික්ෂූන් වහන්සේලා පිණු සිඟා කරනවා. මේක සිඟා කෑමක්. ඒක සාමාන්‍ය මිනිසුන්ගේ සිඟා කෑමකට වඩා වෙනස්. සාමාන්‍ය මිනිසු ගෙයක් ඉදිරියට ගිහිලා නෝනා මහත්තයා මට බඩගිනි මට කීයක් හරි දෙන්න කියලා දොරට තට්ටු කරලා ඉල්ලා සිටිනවා. භික්ෂූන් වහන්සේලා එහෙම කරන්නේ නැහැ. භික්ෂුවත් පිණු සිඟා වැඩිම සිද්ධ කරත් නිවසක් ඉදිරියට ගිහිල්ලා ඒක බිම් බලාගෙන ටික වෙලාවක් නතර වෙලා ඉනවා. ගේ දිහා බලන්නවත් බෑ. ගෙදර ඉන්නේ කවුද එනවද නැද්ද එහෙම බලන්නේවත් නැහැ. ඒ යුග මාත්‍රයේ බලාගෙන අර වටින් දැනෙන ටික විතරයි අපි තේරුම් ගන්නෙ. ඇස් දෙකට වටේට පේනවනේ ඒ ටික විතරයි දැනෙන්නේ. ඒක හිතනම් බලන්නේ නැහැ. යුග මාත්‍රයක් බිම් බලාගෙන ඉඳලා අවශ්‍ය නම් මිනිස්සු පූජා කරයි. නැත්තම් හැරිලා අනිත් ගෙදරක් වෙත යන්නට ඕනේ. මේක තමයි භික්ෂූන්ගේ සිඟා කෑම කියලා කියන්නේ. ඉතින් භික්ෂුව කියලා කියන්නේ නිකන් ලැබෙන දේවල් තමයි පරිභෝග කරන්නේ. ඒ නිසා භික්ෂුව විශේෂයෙන් පරිස්සම් වෙන්නට ඕනේ. ඒ දායකයන්ගෙන් ඒ දානය ඒ පිරිකර ලබා ගන්නකොට ඔවුන්ට වංචා නොකරන්නට, ඔවුන්ට බලහත්කාරකම් නොකරන්නට, ඒ වගේම ඔවුන්ව අපහසුතාවයට පත් නොකරන්නට. දැන් අපි එක එකක් විමසාගෙන බලමු. පළවෙනි එක තමයි කුහනා කියලා කියන්නේ. කුහනා කියන්නේ විස්මයට පත් කරවීම. මොකද්ද විස්මයට පත් කරන ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මිනිසු දන් දෙන්න හදනකොට දාන ප්‍රතික්ෂේප කරනවා. තමන්ට අවශ්‍යයි, තමන් කැමති, නමුත් ඒවා ප්‍රතික්ෂේප කරනවා. දැන් මිනිස්සු දෙනවා නම් අපිට පිළිගන්නට පුළුවන්. ප්‍රතික්ෂේප කරන්නම කියලා අවශ්‍යතාවයක් නැහැ. ප්‍රතික්ෂේප කරන්නටත් පුළුවන්. දෙනවා කියලා අනිවාර්යෙන් බාර ගන්න කියලා අවශ්‍යතාවයකුත් නැහැ. ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් තියෙනවා. නමුත් මේ භික්ෂූන් වහන්සේ මොකද කරන්නේ? මෙයාගේ යටි බලාපොරොත්තුවක් තියෙනවා. මම මේ දේවල් ප්‍රතික්ෂේප කරොත් එහෙම මිනිස්සු තව තවත් මට පහදිනවා. මොකද මිනිස්සුන්ගේ ස්වභාවයක් තියෙනවා අල්පේච්ඡ භික්ෂුවට පහදින. ඒක ශෝක ස්වභාවයක්. අල්පේච්ඡ පැවිද්දට වැඩි වැඩියෙන් භික්ෂූන් මිනිස්සු පහදිනවා. එතකොට මේ භික්ෂූන් වහන්සේ මොකද කරන්නේ? තමන්ට ලැබෙන්නා වූ පිරිකර මොළදී සියල්ල ප්‍රතික්ෂේප කරනවා. මට ඌ අවශ්‍ය නැහැ, මට යා ප්‍රයෝජනයක් නැහැ, අපි අල්පේච්ඡයි, අපිට කරදරයි කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒක ස්වභාවයෙන් මෙහෙම කරන භික්ෂුණුත් ඉන්නවා සත්‍ය වශයෙන්ම. නමුත් මේ භික්ෂූන් වහන්සේගේ බලාපොරොත්තුව තමයි මෙහෙම සිද්ධ කරාම දායකයෝ අනාගතයේ තව තවත් වැඩිපුර මට දෙනවා. එතකොට අනාගතයේ හොඳ හොඳ දේවල් වැඩිපුර දෙනකොට ඒ වෙලාවේ ප්‍රකාශ කර සිටිනවා මේ ඇත්තන්ටත් පින් කරගන්න එපැයි, මේ ඇත්තන්ගේ පින වළක්වන්න හොඳ නැහැනේ කියලා ඒ වටිනා කියන දේවල් දෙවෙනි පාර ලබා ඊට පස්සේ ලබා ගන්නවා. මේකට කුහනා කියලා කියනවා. ඒ කියන්නේ මිනිස්සුන්ව විස්මයටපත් කරනවා. මුලින්ම දේවල් ප්‍රතික්ෂේප කරලා ඒ තුලින් පසුපසුව වටිනා කියන දේවල් ලබා ගන්නවා. මේකේ ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි වරද වෙන්නේ පින්තුනි, යටි අරමුණයි වරදවන්නේ. සහ පසුව වටිනා වටිනා දේවල් ලබා ගැනීමේ බලාපොරොත්තුෙන් ඒ සිද්ධ කිරීම තමයි වරදවන්නේ. දෙවැනි එක තමයි සාමන්ත ජප්පනා කියලා කියනවා. සාමන්ත ජප්පනා කියලා කියන්නේ තමන් කෙලින්ම මාර්ගඵල ලාභියෙක් කියලා කියන්නේ නැතුව වන් වටින් ගොඩින් කියනවා. ඒ කියන්නේ අහවල් භික්ෂූන් වහන්සේ, අහවල් තැන ඉන්න අය, අහවල් විහාරේ ඉන්න අය, විශේෂ පුද්ගලයෝ, අධිගමලාභීන්, මේ විදිහට යමෙක් හැසිරෙනවා නම්, මේ වගේ සූරක් පුරවනවා නම්, එයා අධිගමලාභියෙක් ලෙසට කෙලින්ම කියන්නේ නැතුව වටින් ගොඩින් ඇවිල්ලා තමන්ගේ ඉහළ ගුණයන් ප්‍රකාශ කර සිටලා මිනිස්සුන්ව පුදුමයට පත් කරවලා ඒ තුලින් ප්‍රත්‍ය ලබා ගන්නවා. තුන්වෙනි ක්‍රමය තමයි ඉරියාපත සන්තාපන. ඒ කියන්නේ සන්තපන, ඒ සන්තහපන පැවැත්වීම. මොනවද? තමන් මිනිස්සු එනකොට, දැන් තමන් බණ භාවනාදී සිද්ධ කරන්නේ නැහැ, නමුත් මිනිස්සු එනකොට බොරුවට පෙනී සිටිනවා භාවනා කරන කෙනෙක් වශයෙන්, බිම්බලාගෙන ඉන්න කෙනෙක් වශයෙන්, ප්‍රධාන වීර්යය වඩලා වෙහෙසටපත් වෙලා ඇහිබම අකුලාගෙන ඉන්නවා වගේ පෙනී සිටිනවා, හිමින් සක්මන් කරන්න පටන් ගන්නවා. මේවා මිනිස්සුන්ව පුදුම කරවන්න කරන්නේ. නමුත් ඒකෙත් විශේෂයක් තියෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් සමහර වෙලාවට සාමාන්‍ය පැවැත්මෙන් ඉන්නකොට දායකයෝ එනකොට විශේෂයෙන් සංවර වීමක් ඇති කරගන්න. ඒක ඉතා හොඳයි. මොකද ආරණ්‍ය ඇතුලේ අපිට යම් පහසුවකින් ඉන්නට පුළුවන්. නමුත් දායකයෝ වෙන වෙලාවට අපේ අවවාදයේ තමයි මේ භික්ෂුන් වහන්සේලා සංවර වෙන්නට ඕනේ. සමහර වෙලාවට උඩුකය සිරුරක් පුරවගෙන නැත්නම් සිවුර පුරව ගන්නට ඕනේ. සමහර වෙලාවට ආරණ්‍යේ වටපිට බලමින් ගමන් කරා නම් ඒ වෙලාවේ සංවර වෙන්නට ඕනේ. ටිකක් හයියෙන් කතා කරා නම් කටහඬ අඩු කරන්නට ඕනේ. ඒක සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලාගේ තියෙන ගුණයක්. ඒකට කියනවා අපි වුණත් එහෙමනේ, අපේ ගෙදරට ගිහියෝ වුණත් එහෙමනේ, ගිහි අය වුණත් තමන්ගේ ගෙදරට ආගන්තුකයෙක් කෙනකොට තියෙන වැඩපළ නවත්තනවා. වෙන කතාවක හයියෙන් කතාවකදීනම් කතාවේ හඬ නවත්තලා ඒ කෙනාට අවධානය දෙනවා. ඒක සාමාන්‍යයෙන් චාරිත්‍රයක්. ඒ නිසා ආරණ්‍යයට ආගන්තුකයෝ තමයි ගිහි පිංගුතුන්. ඒ ගිහි පිංගුතුන් පැමිණෙනකොට ඒ භික්ෂූන් වහන්සේලා තමන්ගේ වැඩ කටයුතු පොඩ්ඩක් නතර කරලා සංවර වීමක් කරගෙන බොහොම සංවරව කතා කරන එක හොඳ දෙයක්. නමුත් සමහර භික්ෂූන් වහන්සේලාගේ බලාපොරොත්තුවක් තියෙනවා, මෙහෙම සංවරව කතා කරාම ඒ කට්ටිය මං ගැන වැඩිපුර හිතයි, මං ගැන උනන්දු වෙයි, මං ගැන සතුටු වෙලා ප්‍රත්‍ය මට වැඩිපුර පිළිගන්වයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේ බලාපොරොත්තුවකින් මේ විදිහේ ඉරියව් පවත්වනවා නම් ඒක අන්න විස්මයට පත් කරවලා පිළිකර ලබා ගැනීමක්. ඒකත් පහත් ක්‍රියාවක්. ඒකත් මේ කුහනා කියන මේ ක්‍රියාව ඇතුළට ගැනෙනවා. ඊට පස්සේ මේ විදිහට කුහනා කියන එක ක්‍රම තුනක් පින්වතුනි. තමන්ට ලැබෙන්නා වූ පිළිකර ප්‍රතික්ෂේප කරනවා අනාගතේ වැඩි වැඩියෙන් ලැබීමට. ඒ වගේම තමන්ගේ මාර්ගඵල ලාභීත්වයක් නැතුව එසේ තියෙනවා කියලා ව්‍යංගයෙන් ප්‍රකාශ කර ඉන්නවා. වටින් ගොඩින් ආසන්නයට ගෙනලා ප්‍රකාශ කර සිටිනවා. එහෙම නැත්නම් තමන් බණ භාවනා කරන කෙනෙක් ලෙස බොරුවට පෙනී සිටමින් ඒ විදිහට ඉරියව් පවත්වනවා. මේක තමයි කුහනා කියලා කියන්නේ. දැන් ලපනා. ලපනා කියලා කියන්නේ ඉතාම පහත් ක්‍රියාවක්. ඒකෙන් මොකද කරන්නේ? දායකයා පන්සලට එනකොට අහනවා, අද නම් මේ දානයක් දෙන්න වගේ එන්නේ නැත්තේ. කවද්ද කොගට්ටිගේ දානේ තියන්නේ ආදී ලෙසට දායකයට කර කියා ගන්න දැරි විදිහට කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම සමහර වෙලාවලට අහවල්ලා අපේ දායකයෝ, අහවල් උසස්සය අපේ දායකයෝ, ඕන්නම් අපිට දන් දෙනවා ආදී ලෙසට ප්‍රකාශ කර සිටිනවා. මේ විදිහට පින්වතුනි දායකයාට අපහසුතාවයට නොදෙන පැත්ත, දැන් උදාහරණයකට සමහර වෙලාවලට ප්‍රකාශ කර සිටිනවා, මේ පිරිස නම් කවදාවත් අපිට නොදී ආහාර අනුභව කරන්නේ නැහැ, අපිට නොදී දේවල් පරිභෝග කරන්නේ නැහැ. ඒ නිසා කවද්ද දැන් දානේ තියෙන්නේ, දානේ අතපසු කරන්න හොඳ නැහැ ආදී ලෙසට අර දායකයා අපහසුතාවයට පත් වෙන විදිහට නොදී ඉන්න බැරි තැනට පත් කරවමින් කතා කරනවා. ඒකට කියනවා ලපනා කියලා. ඒක ඉතාම පහත් ක්‍රියාවක් පින්වතුනි. ඊළඟට කුහනා, ලපනා, නීමිත්තකතා. නීමිත්තකතා කියලා කියන්නේ දේවල් හැඟෙන පරිද්දෙන් කටයුතු සිද්ධ කරනවා. ඒකට ආසන්නයෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ උදාහරණයකට ඒකට ලස්සන කතා ප්‍රවෘත්තියක් තියෙනවා. අතීතයේ ලංකාදීපයේ සිද්ධ වෙච්ච. ඒ කියන්නේ එක ස්වාමින් වහන්සේ කෙනෙක් නිවසකට වැඩම කරනවා දානේ සඳහා. ඒ වෙලාවේ ගෙදර හිටපු ගෘහණියට අවශ්‍ය වුණේ නැහැ දානේ සකස් කරන්නට. මොකක් හරි හේතුවක් උඩ ඇයට දානේ සකස් කරන්න කැමැත්තක් නැහැ. ඒතර දායකයා කැමති නැත්නම් භික්ෂුව එතනින් පිට වෙලා යන්නට ඕනේ. ඒක තමයි සාමාන්‍ය චාරිත්‍රය. ඒක තමයි නිර්වද්‍ය ක්‍රමය. නමුත් මේ වෙලාවේ භික්ෂුව ගෙවිලා ඉඳගෙන හිටියා. සාමාන්‍යයෙන් පින්ගතුනේ ඉස්සර අතීතයේ ස්වාමින් වහන්සේලා පින්ඳ පාති වඩිනකොට නිවස ඇතුළට වඩම්මවලා නිවස ලෙස ඉඳගෙන දානේ පිළිගන්නන ක්‍රමයක් තිබිලා තියෙනවා. එතන මිනිස්සු ආරාධනා කරන්නට ඕනේ. එහෙම නැත්නම් කලින් ආරාධනාවක් කරලා තියෙන්නට ඕනේ. එතකොට ඒ වගේ තමන් හිතවත් ගෙවල් ඇතුළට භික්ෂුවට යන්නට පුළුවන්. ඉතින් මේ භික්ෂුන් වහන්සේ තේ නිවසේ වැඩම කරලා එලිපත්te ඉඳගෙන හිටියා. ඒ වෙලාවේදී ඒ ගෘහණිය ඇවිල්ලා දැන් ගෘහණයට උයන්නට කම්මැලි හෝ අවශ්‍යතාවයක් නැහැ. එතුමිය මොකද කරේ කිව්වා ස්වාමීනි හාල් නැහැනේ ගෙදර කියලා බොරුවට කියලා එලි වෙන ගෙදරකට යනවා වගේ එලියට ගියා. ඒ වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේ මොකද කරේ? ඊටාම වැරදි වැඩක් සිද්ධ කරා. මොකද්ද? නිවස තුරට ඇතුළු වුණා. නිවස තුරට ඇතුළු වෙලා කුස්සියට ගියා. ඒ වෙලාවේ දුටුවා ඒ දොර පිටිපස්සේ උක් දණ්ඩක් තියෙනවා. ඒ වගේම භාජනයක හකුරු කැට ටිකක් තියෙනවා. තවත් මුට්ටියක වගේ දෙයක ලුණු මාළු පෙති වගේක් තියෙනවා. තවත් මුට්ටියක තියෙනවා හාල් ඇට ටිකක්. ඒ වගේම කලයක තියෙනවා ගිතෙල් ටිකක්. මේ ටික ඔක්කොම දැකලා මේ භික්ෂුන් වහන්සේ එළියට ඇවිල්ලා ඉඳගෙන හිටියා මොනවද දන්නේ නැතුව වගේ. මේ ගෘහණිය ටික වෙලාවක් ගිහිල්ලා ගෙවල් වලට ගියා වගේ හංගවමින් ඇවිල්ලා ප්‍රකාශ කර හිටියා, අනේ ස්වාමීනි හාල් හොයාගන්න බැරි වුණාද කියලා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේ අමුතු කතාවක් කීවා. නැගණිය, මට අද පිණ්ඩපාතේනකොටම යම් සංඥාවක් ලැබුණා. ඒ සංඥාවෙන් මම තේරුම් ගත්තා අද නම් මට පිණ්ඩපාත ලැබෙන්නේ නැහැ කියලා. අනේ මොකද්ද ස්වාමීනි කියලා ඇහුවා. ඒ වෙලාවේ ඇක්කුවා මම මගේ එනකොට දැක්කා එක්තරා නාගයෙක් හරියට අර දොර පිටිපස්සේ තියෙන උක් දණ්ඩ වගේ. ඒවා ඒ වෙලාවේ මම ගල් කැර ටිකක් එකතු කරගත්තා. අර භාජනයේ තියෙන වාගේ හකුරු කැර ටික වගේ තමයි ඒ ගල් කැර ටික. මම එකෙන් දමල ගැහුවා. ඒ ගහන වෙලාවේ මේ නාගයා අර මුට්ටියේ තියෙන ලුණු මාළු පෙති වගේ පෙනේ පිප්පුවා. ඊට පස්සේ ඒ නාගයාගේ දත් හරියට අර සැලියේ තියෙන හාල් ටික වගේ. එතනින් විස වැස්සුණා හරියට කලයේ තියෙන ගිතෙල් ටික වගේ කියලා කිව්වා. ඒ වෙලාවේ මම දැනගත්තා මට නම් අද පිණ්ඩපාතේ ලැබෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරා. මේ වෙලාවේ මේ ගෘහණියට කර කියා ගන්න දෙයක් නැති වුණා. ඒ වෙලාවේ හිතුවා මේ වික්ෂෝ රවට්ටන්නට බෑ කියලා අකමැත්තෙන්. නමුත් ඒ වෙලාවේ උක්දණ්ඩ සකස් කරලා පිළියෙල කරා, පූජා කෙරෙව්වා, සහල් ටික ලිපේ තියලා උයලා ගිතෙල් සමග යොදලා හකුරු සමග ලුණු මෑලු පෙතිත් එක්ක පූජා කරා. මේ විදිහට පින්වතුනි ඒ සංකේත ලබා දෙමින් කතා කරනවා නම් ඒකට කියනවා නේමිත්තක තහා කියලා. උදාහරණයකට දැන් කවුරු හරි කටයුතු කරනකොට තමන්ට අවශ්‍ය දේවල් තියෙනකොට ඒ පැත්තට අවශ්‍ය දේවල් කතා කරනවා. දැන් උදාහරණයකට තමන්ට ආහාර අවශ්‍ය වෙලා නම් මේ වගේ ආහාර පාන නැද්ද, ඒ වගේ ආහාර පාන තියෙනවද ආදී ලෙස අහනවා. එතන මේ විදිහට තමන්ට අවශ්‍ය සිව්පසේ සම්බන්ධයෙන් නිමිති පහල කරමින් ඒවා සම්බන්ධයෙන් කතා කිරීම නේමිත්තකතා කියලා කියනවා. නිප්පේසිකතා කියන එක නම් ඉතාම පහත් ක්‍රියාවක්. ඒ තමයි මිනිස්සුන්ට තර්ජනය කරනවා, බය කරවනවා, මිනිස්සුන්ගේ බය කරවල දානෙ ලබා ගන්නවා. ඒ කියන්නේ අපිට දුන්න නැත්නම් අපි දන්නවා කරන දේවල් ආදී ලෙස ප්‍රකාශ කරනවා. දුන්න නැත්නම් අපි පාංශුකෝල ආදීට එන්නේ නැහැ, පැත්ත පලාතක එන්නේ නැහැ කියලා මිනිස්සුන්ගේ බය කරවනවා. ඒ වගේ මිනිස්සුන්ට අපහාස කරනවා. දන් දෙන්නේ නැති කෙනෙක් හමු වෙයි කියලා මෙයා නම් වෙස්සන්තර කෙනෙක්, මෙයා නම් මහා දානපතියෙක් ලෙස අපහාස කරනවා. සමහරලාට කියනවා මිනිස්සුන්ට කියනවා හිතන්නට එපා, නොදෙන කෙනෙක් හම්බුනාම හිතන්ට එපා දෙන්නේ නැහැ කියලා. මෙයා නොදී නොදෙන කෙනෙක් නෙවෙයි, මහා දානපතියෙක්. මෙයා හැමදාම නැහැ නැහැ කියන වචනේ අපිට දෙනවනේ. මේ ආදී ලෙසට අපහාස කරනවා. මේ විදිහට ඊට පස්සේ ඒ වගේම දන් නොදෙන දායකයන්ගේ තොරතුරු ගෙයින් ගෙට ගිහිල්ලා ගමින් ගම ප්‍රචාරණය කරනවා. මේ විදිහට දායකයා බිය ගන්නවලා, දායකයාව අපහසුතාවයට පත් කරවලා සිව්පසේ ලබා ගැනීමට කියන නේපිස් නිප්පේසිකතා කියලා. ඒ වගේම තමයි ලාභේන ලාභන් නිජිගින්සනතා. ඒකත් සාමාන්‍යයෙන් අදනම් වෙන්නේ නැති දෙයක්. මොකද භික්ෂුන් වහන්සේලා තමන්ට ලැබෙනවා නම් යම් ආහාරයක් යම් නිවසකින්, ඒ ආහාරය හොඳ මදි නම් තමන් වෙන ගෙදරකට ගිහිල්ලා ඒ ගෙදරට ඒ ආහාරය දීලා ඒ ගෙදරින් හොඳ ආහාරයක් ගන්නවා. එතනින් ලැබෙන එක හොඳ මදි නම් තව ගෙදරකට ගිහිල්ලා ඒක දීලා තවතනින් හොඳ එකක් ගන්නවා. මේකත් මිච්ඡා ජීවියක්, භික්ෂුවට නොගැලපෙන ක්‍රියාවක්. මේ විදිහට පින්වතුනි මේ කුහනා ලපනා නේමිත්තකතා නිප්පේසිකතා ලාභේන ලාභා නිජීගින්සනතා කියන ක්‍රම පහෙන් ජීවිකා පැවැත්වීම මිච්ඡා ජීවියක්. එසේ නොකොට ධාර්මිකව දීපවැත්වීම පිණ්ඩපාත ආදීන් මිනිසුන්ට නොපෙලා කටයුතු කිරීමෙන් දීපවැත්වීමට කියනවා සම්මා ආජීවය කියලා. ඒකෙත් විශේෂ කරුණක් දැනගන්නට ඕනේ. එතනදී මතක තියාගන්න පින්වතුනි, භික්ෂූන් වහන්සේලාට චීවර සහ පිණ්ඩපාත, ඒ කියන්නේ දානය සහ චීවර සිවුරු සඳහා මේ කිසිම ක්‍රමයකින් නිමිත්තක්වත් පහල කරන්නට බෑ, සංකේතයක්වත් දෙන්නට බෑ. ඒ කියන්නේ අපිට දානේ අඩුයි කියලාවත් ප්‍රකාශ කරන්නට බෑ, දානේ ප්‍රමාණවත් නැහැ කියලාවත් ගිහියට කියන්නට බෑ, සිවුරු මදි අපිට කියලා කියන්නට බෑ. එහෙම ප්‍රකාශ කරන්න. හැබැයි සිවුරු නැති වෙච්ච දවසක නම් අපිට පුළුවන් වෙනවා සිවුරු ඉල්ල ගන්න. සිවුරු විනාශ වෙලා, සිවුරු නැති වෙලා, අඳින්නට කරන්න සිවුරක් නැති අවස්ථාවකදී දායකයෙක් ගාවට ගිහිලා කියන්න පුළුවන් මගේ සිවුරු නැති වෙලා කියලා. ඉතින් ඒ විදිහට අනිත් අවස්ථාවලදී භික්ෂූන් වහන්සේට බැහැ පින්වතුනි සිවුරු සහ පිණ්ඩපාතය සඳහා මොනවත් සංකේතයක්වත් ලබා දෙන්නට. සාමාන්‍යයෙන් අපිට කියලා තියෙන භික්ෂුවාමින් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට තමන් ආපු බව දැනවීම සඳහා, හැඟවීම සඳහා විඳුරට ඇතුල් වෙනකොට හයියෙන් පාතියන්නවත් එපා කියලා. මොකද ඒකවත් එතරම් ගැළපෙන්නේ නැහැ කියන එක. නමුත් පින්වතුනි මේ සේනාසන සකස් කිරීම සඳහා විනය පරියායෙන් බොහෝ ඉඩ තියෙනවා. සේනාසන ගිහියන්ට අපිට කෙලිම කියන්න බෑ අහවල් එක හදලා දෙන්න, අහවල් එක ඉදි කරන්න කියලා. හැබැයි ඥාතියෙක්ව පැවරූ කෙනෙක් නම් කියන්නට පුළුවන්. මේ කියන්නේ නොඥාති නොපැවරූ අයට. හැබැයි සේනාසන සම්බන්ධයෙන් මෙහෙම දේවල් කරත හැකි. ඔන්න සේනාසනය සකස් කරගෙන ඉන්නකොට ගිහියෝ එනවා, ඇවිල්ලා අහනවා මොන කවුද මේක හදන්නේ, කවුද කරන කෙනෙක් ඉන්නවද? අනේ නැහැ, අපිට එහෙම කරන කෙනෙක් නැහැ කියලා සංකේතයක් දෙන්නට පුළුවන්. ඒ වගේම සමහර වෙලාවලට අහන්නට පුළුවන්, ඒක නම් අද කාලේ ටිකක් ගැළපෙන්නේ නැති වෙන්නට පුළුවන්, ඔය කට්ටිය කොහෙද වාසය කරන්නේ? අපි ඉන්නේ ගෙවල් වල. ඇයි භික්ෂුන් වහන්සේට ගෙවල් හොඳ නැද්ද? සේනාසනයක් හොඳ නැද්ද කියලා අහන්නට පුළුවන්. එහෙම නැත්නම් සේනාසනේ එකට කියන ඕභාසය කියලා. කලින් එකට කියන නේමිත්ත කතා කියලා. තාකට පරියාය කතා, පරිකතා කියලා කියන. පරිකතා කියලා කියන්නේ ස්වාමින් වහන්සේට දැන් සෙනසුනේ ඉඩමදි. ඒ වෙලාවේ ප්‍රකාශ කර හින්න උපාසකයන්ට අපේ සේනාසනේ ස්වාමින් වහන්සේලා දැන් පිරිස වැඩි, ස්වාමින් වහන්සේලාට ඉන්නට කුටි සෙනසුන් නැහැ. එහෙම නැත්නම් ඉන්නට තැනක් නැහැ. භාවනා කරන්නට තැනක් නැහැ. දානි වල දැනට තැනක් නැහැ කියලා ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒකට කියනවා පරිකතහ කියලා. ඒ සේනාසන වලට මේ ලිහිලක් ලබා දීලා තියෙනවා. මොකද හේතුව පින්වතුනි සේනාසනයක් ලබන එක ලෙහෙසි නෑ. හැබැයි සේනාසනයක් ලැබුවොත් එහෙම එක එක භික්ෂුවකට විතරක් නෙවෙයි බුද්ධ ශාසනයේ සියලු භික්ෂූන් වහන්සේලාට එකෙන් ප්‍රයෝජනයක් ලැබෙනවා. සේනාසනේ දීර්ඝ කාලයක් පවත්වන්නට පුළුවන්. සේනාසනයක් හැම මිනිහ මිනිස්සෙටම පූජා කරන්න හැකියාවකුත් නෑ. ඒ නිසා සේනාසන සම්බන්ධයෙන් කෙලින්ම ඉල්ලන්නේ නැතුව අහවල් එක හදලා දෙන්න, අහවල් ගොඩ නැගිල්ල ඉදි කරන්න කියලා කෙලිම ප්‍රකාශ කරන්නේ නැතුව වටින් ගොඩින් කරුණු කියලා මිනිස්සුන්ට කරුණු කාරණා හේතු ගැන්වීම සඳහා ඉඩ තියෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේ කෙනෙක් සේනාසනයක් සම්බන්ධයෙන් ඔන්න සේනාසනයක් ඉදි වෙනවා කියලා දැනුම් දෙනවා නම් ඒ සම්බන්ධයෙන් ප්‍රචාරණයක් කරනවා නම් ඒක විනයට කැපයි පින්වතුනි. සල්ලි දෙන්නට සල්ලි දෙවන්නට කියලා කියන්නේ නැහැ. මේ වගේ සේනාසනයක් ඉදි කෙරෙනවා, ඒ සේනාසනේ ස්වාමින් වහන්සේලාට අඩුපාඩුකම් අඩුයි කියලා අපි දැනුම් දෙනවා. ඒ දැනුම් දීම කැප විවහාරයක් පින්වතුනි. ඒකත් තමයි මතක තියාගන්නට ඕනි. ගිලන්පස සඳහාත් මේ විදිහට ඒ පරියායෙන් කතා කිරීමට කැපභාවයක් තියෙනවා. ওই විදිහට පින්වතුනි මේ කියන දේවල් හිත තබාගෙන නිවැරදි ලෙස ජීවිකා පැවැත්වීම තමයි භික්ෂුවකගේ සම්මා ජීවේ. ඊට අමතරව තියෙනවා 21 ආනේසන කියලා, ආනේසන 21ක්, අනේසන 21ක්. ඒවා සමහරක් දැක්වුවොත් පින්වතුනි වෙදකම් කරනවා. ඒ වගේම බෙහෙත් ලබා දෙනවා. ගිහියන්ට ආරන්නේ තියෙන පොල් තැඹිලි ආදිය ලබා දෙනවා, ගෙඩි කොළ ආදිය ලබා දෙනවා, හුණු ආදිය ලබා දෙනවා. ගිහියන්ගේ පණිවිඩ අරගෙන තව ගිහියන් වෙත යනවා, ගිහියන්ගේ වැඩ කරලා දෙනවා. මේවා සිද්ධ කරනවා නම් මේවා තුලින් ගිහිව අපිට පැහැදිලා අපිට සිව්පසේ ලබා දෙයි කියලා මේවත් මිච්ඡා ජීවයක්. මේ විදිහට පින්වතුනි මේ පැවිද්දන්ගේ මිච්ඡා ජීවේ කියන එක වෙනම විස්තර වෙන්නට ඕනේ. ඒක ගිහියන්ගේ මිච්ඡා ජීවේට වඩා පුළුල් වෙච්ච එකක්, ගැඹුරු එකක්, පැතිරුණු එකක්. ඉතින් මේ කියන මිච්ඡා ජීවයෙන් වැළකීලා සම්මා ජීවයෙන් ගත කරන්නට නම් විශේෂයෙන් තියෙන්නට ඕනේ චෛතසික ධර්මයේ තමයි ගුණ ධර්මයේ තමයි වීරිය. ඒක ගිහි පැවිදි ભેදයකින් තොරව තියෙන්නට ඕන එකක්. යහපත් ලෙස දීපවත්වනවා කියලා කියන්නේ බෙන්වතුනි වෙහෙස මහන්සියලා සල්ලි උපයා ගන්නවා කියන එකනේ. ගිහි භික්ෂුවකට නම් වෙහෙස මහන්සි වෙලා සිව්පසේ සකස් කර ගන්නවා කියන එකනේ. දැන් භික්ෂුවගේ කෝණෙන් ගත්තොත් එහෙම අර කුහනා ලපනාදී කරන්නේ නැතුව සිව්පසේ හොයනවා නම් එක්ක දායකයෝ ඇවිල්ලා පැහැදිලා ආරණ්‍යට දන් දෙන්නට ඕනේ. ලංකාවේ සිද්ධ වෙන්නේ ඒ වගේ දේවල්නේ. සෙනසුනට පන්සලට මිනිස්සු ඇවිල්ලා දන් දෙනවා. එහෙම නැත්තම් එහෙම ලැබෙන්නේ නැත්තම් භික්ෂුන් වහන්සේ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩින්නට ඕනේ. දැන් බුරුම වගේ රටවල් නම් ඒ පිණ්ඩපාතේ, තායිලන්තේ වගේ රටවල, ලාඕසේ වගේ රටවල පිණ්ඩපාතේ හරියට සිද්ධ වෙනවා. භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින මිනිස්සු තාරණයට ගෙනල්ලා දන් දෙනවා. හැබැයි සාමාන්‍ය ප්‍රමාණයකින් බින්දපාත චර්යාව කඩ කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට ධාර්මික පිරිකර සපයා ගන්නකොට ගොඩක් වෙහෙසෙන්නට වෙනවා. කුටි සෙනසුන් හදා ගන්නකොට අපිට හිතුමතේ කියන්න බෑ අහවල් එක හදන්න, අහවල් එක හදන්න කියලා. ඒවා හදලා දුන්නොත් හොඳයි, දායකයෝ ඇවිල්ලා ඉල්ලා සිටියොත් හොඳයි. ඒවා ලැබෙනකන් ඉවසාගෙන ඉන්නට ඕනේ. ඒ දුක්ඛම් කටළු ඉවසන්නට ඕනේ. මොකද සෙනසුන් එහෙම නැත්තම් එක සෙනසුනේ 5-6 දෙනා ඉන්නට ඕනේ, 4-5 දෙනා ඉන්නට ඕනේ. ඒ තැන්වල දානේ වලදන්නට ඕනේ. භාවනා කරනකොට යම් යම් තැන් හොයාගෙන භාවනා කරන්නට ඕනේ. මේ විදිහට ගොඩාක් අපහසුතාවයට භික්ෂුන් වහන්සේලා පත් වෙනවා. නමුත් ඒ අපහසුතාවයන් නිසා යම් කෙනෙක් ශික්ෂාපද කඩමින් මිච්ඡා ජීවයේ යෙදෙනවා නම් ඒක අනුමත කරන්නට බෑ. ඉතින් මේ මිච්ඡා ජීවයටපත් නොවි මොන කරදර බාධක ආවත් මේ දුක්කම් කටළු ඉවසාගෙන කටයුතු කරන්නට වීරිය ඕනේ. වීරියට කියන උස්සහති කියලා වචනයක්. උස්සහති කියන්නේ ඉවසනවා කියන. ඌ කියන උපසර්ගයෙන් සඳහන් වෙනවා දුක් ගොඩ. දුක් ගොඩක් ඉවසමින් පැවැත්වීමත් වීරිය. ඒක වීරිය පිළිබඳ එක්තරා නිර්වචනයක්. ඒ නිසා පින්වතුනි මේ කරදර බාධක ඉවසාගෙන නිවැරදි ලෙස ජීවිකා පවත්වන්නට ලොකු වීරියක් තියෙන්නට ඕනේ. දැන් ගිහි කෙනෙක්ටත් එහෙමයි. දැන් මිච්ඡා ජීවයන් සිද්ධ කරලා හොඳට ඊසි මනි, ඒ කියන්නේ පහසුවෙන් සල්ලි හොයන්නට පුළුවන්. සල්ලි හොයන්න නැති වුණාම ගුණෙකුත් නොයෙකුත් නිවසේ අපහසුකම් තියෙනවා. දරුවන්ගේ යුතුකම් ඉෂ්ට කරන්න අපහසු වෙනවා. නමුත් ඒ ඥානවන්ත සත්පුරුෂයා මොකද කල්පනා කරන්නේ? මේ ලැබෙන්නා වූ අපහසුවට වඩා මම මිච්ඡා ජීවේ සිද්ධ කිරීමෙන් ධනෙ උපයා ගත්තොත් මගේ සංසාරේ මීට වඩා මට අපහසුවක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා සම්මා ජීවේම කටයුතු කරනවා කියලා ආදායම් අඩු වුණත් කරන්නට දේවල් අපහසුතාවයේ තිබුණත් වැරදි ක්‍රියාවන්ට යොමු නොවි, වැරදි ක්‍රියාවන්ට රැකියාවන් වලට යොමු වන්නේ නැතුව ධාර්මිකව රැකියාවන් සිද්ධ කරගෙන යන්නට අදිෂ්ඨාන කරනවා. ඒ නිසා මේ මිච්ඡා ජීවෙන් වැළකීලා සම්මා ජීවෙන් කාලය ගත කරනවා කියන එකට ගිහි පැවිදි දෙපාර්ශවයටම පින්වතුනි ලොකු වීරියක් තියෙන්නට ඕනේ. දුක් ඉවසන්නට පුළුවන් ශක්තියක් තියෙන්නට ඕනේ. ඒ නිසා මේ සම්මා ආජීවය කියන ආජීව පාරිශුද්ධ සීලය කියන එක රක්ෂා කරෙන්නේ වීරිය කියන ගුණධර්මය, කුසල ධර්මය, චෛසික ධර්මයේ හේතුවෙන් කියලා මතක තියාගන්නට ඕනේ. ඉතින් මේ මිච්ඡා ජීවයෙන් වැළකිනවා කියන එක මිනිස්සෙකු තුර තියෙනා ඉතාම උසස් ගුණාංගයක් පින්වතුනි. අපේ ජීවිකා පැවැත්වීම සඳහා, තමන්ගේ ධර්මණු පුරන් පෝෂණය කිරීම සඳහා, තමන්ගේ පවුලේ නඩත්තුව සඳහා වෙන කෙනෙකුට හානි වෙන ක්‍රියාවන් සිද්ධ කිරීම ගැලපෙන්නේ නැහෙනි. දැන් උදාහරණයට බලන්න ගිහියන්ට තියෙන මිච්ඡා ජීවේ. මස් පිණිස සතුන් වෙළඳාම්, සතාට කොච්චර හානියක් වෙනවාද? ඒ වගේම සත්ත්ව වණිජ්ජා අද කාලෙන් එක් කෙරෙන්නේ වහලුන් වෙළඳාම් කිරීම. මනුස්සයාගේ නිදහස නැති වෙනවා. ඒ වගේම සත්ත වණිජ්ජා ආවියාවිද වෙනදාම් කියන බොහෝ දිනාට හානි සිද්ධ වෙනවා. විස වණිජ්ජා එිනුත් බොහෝ දිනාට හානි සිද්ධ වෙනවා. මජ්ජ වණිජ්ජා වෙන අයගේ සෞඛ්‍ය පිරිහෙනවා, මානසික තත්ත්වය කඩා වැටෙනවා, ඔවුන්ගේ ස්වර්ග මාර්ගය ඇහිරී යනවා. මේ වගේ පින්වතුනි අනුන්ට හානි වෙන දේවල් තමයි මේ සියලු වාණිජ කර්ම. ඒ වගේම බලන්න වෙළෙහෙළඳාම් කරන අය බොරුවට කිරලා මිනලා දේවල් පිකුරනවා නම්, පාරිභෝගිකියාව රවටනවා නම් ඒකත් අන් අයට වෙන හානියක්. තමන් රැකියා කරන ස්ථානයේහි රැකියාවට නොසරිලන පඩියට සරිලන පරිද්දෙන් රැකියාව කරන්නේ නැතිනම් බොරුවට ඕටී දාලා සල්ලි කරන මිනිසුන්ගේ බදු මුදල් වංචා කිරීමක්, රජයේ මුදල් වංචා කිරීමක්, ඒ වගේම තමන්ගේ ආයතනයට වංචා කිරීමක්. ඒ නිසා මේ මිච්ඡා ජීවයේ සිද්ධ කරනකොට ගොඩක් වෙලාවට අනිත් අයට කරදර බාධක සිද්ධ වෙනවා. ඉතින් මේ අනුන්ට කරදර බාධක සිද්ධ කිරීම තුළින් තමන් ළම් සැපයක් ලැබෙන බව ඇත්ත, පහසු ධනයක් උපයන බව ඇත්ත. නමුත් ඒ තුළින් තමන් තුළ ලොකු අකුසල ශක්තියක් රැස් වෙනවා පිංගතුනි. ඒ නිසා මේ සම්මා ආජීවයේ රකින්නා වූ සත්පුරුෂයා කල්පනා කරනවා මොන කරදර බාධක ආවත්, මම මොන හේතුවක් නිසාවත් මගේ ජීවිකාව අධාර්මිකව සිද්ධ කරන්නේ නැහැ. මගේ දරුපවුල නිසා වෙන කෙනෙකුගේ දරුපවුලක් විනාශ වෙන්න දෙන්නේ නැහැ. වෙන කෙනෙකුට හානියක් වෙන්න දෙන්නේ නැහැ. වෙන කෙනෙකුගේ ජීවිතයක් නැති කරවන්නේ නැහැ. මගේ දරුවන්, මගේ බිරිඳ, මගේ පවුල පෝෂණය කිරීමට. මොකද හේතුව මේ සංසාර ගමනේ පිංගතුනි ඕනෑතරම් අපිට දරුමුණුපුරෝ, බිරින්දෑවරු, ස්වාමිවරු ඉඳලා තියෙනවා, ඥාතීන් ඉඳලා තියෙනවා. අපි හැමදෙනාම මේ සසර ගමන් කරන්නේ තනි ගමනක්. ඊළඟ භවයේ අපි කොයි තැනක උපදීද දන්නේ නැහැ. කොයි භවයක උපදීද දන්නේ නැහැ. පෘථග්ජනෙක් ඕන තැනක උපදින්නට පුළුවන් කර්මානුරූපව. එහෙම යන ගමනේදී, මේ අවුරුදු කාලයකට එකතු වෙන ගමනේදී, ඒ ඔවුන් සඳහා පව්කම් සිද්ධ කරලා ඔවුන්ව සතුටු කරන්නට, ඔවුන්ව ජීවත් කරන්න කටයුතු කරොත් එයින් තමන් තමයි අකුසලයේ විඳින්නේ, තමන්ට ලොකු හානියක් වෙනවා කියලා මතක තියාගන්න. ඊළඟට තවත් වැදගත් කරුණක් තියෙනවා. භික්ෂූන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ වශයෙන් කතා කරාම සමහර ආජීවයන් තියෙන නොගැලපෙන. උදාහරණයකට භික්ෂූන් වහන්සේ කෙනෙක් රැකියා ආදී සිද්ධ කරලා මිල මුදල් හොයාගෙන සිව්පසේ ලබා ගන්නවා. එහෙම නැත්නම් අර දායකයන්ට නොපැවරූ නොඥාති දායකයන්ගෙන් ඉල්ලාගෙන දේවල් ලබා ගන්නවා. ඒ දේවල් පින්වතුනි ඒ භික්ෂුවට කැපත් නැහැ, අනිත් භික්ෂූන් වහන්සේට පරිභෝග කරන්න සුදුසු නැහැ. ඒ උදාහරණයකට ස්වාමින් වහන්සේ කෙනෙක් යම් කිසි මිල මුදල් ආදී පිළි අරගෙන දේවල් ලබාගෙන තියෙනවා නම් ඒ ලබාගත් දේවල් අපි කියන නිසඟි වෙනවා කියලා. එහෙම නැත්නම් අකප වස්තුන් බවට පත් වෙනවා. සමහර ඒවා නිසඟි වෙනවා, සමහර අකප වස්තුන් බවට පත් වෙනවා. ඒ භික්ෂූන් වහන්සේ පසු කාලයකදී සීලේ පිහිටා සිටියා කියලා හිතන්නකු ඒ සිහිලේ පිහිටා සිටියත් ඒ භික්ෂූන් වහන්සේ අධාර්මිකව නම් ඒ ප්‍රත්‍ය ලබා ගත්තේ ඒ ප්‍රත්‍ය පරිභෝග කරන්නට බෑ. තමන් ඒ ක්‍රියාවෙන් දැන් වැළකුණාද කියන එක අදාළ නැහැ පින්වතුනි. කලින් උපයාගත් ප්‍රත්‍ය අධාර්මිකව නම් උපයාගත්තේ ඒ ප්‍රත්‍යයන් පරිභෝග කිරීමෙන් වළකින්නට ඕනේ. ඒක භික්ෂුවගේ තියෙන ආජීව පාරිශුද්ධියක්. නමුත් ගිහියට මේක වෙනස් පින්වතුනි. යම් කිසි ගිහියෙක් අධාර්මික වෙළඳාම් වලින් මේ යම් යම් ධනෙ උපයා තියෙනවා. හැබැයි පස්සේ කාලෙදි මේ අධාර්මික වෙළඳාමෙන් වළකිනවා. තමන් ධාර්මික වෙනවා. තමන් සිල්වත් වෙනවා. තමන් පංචශීලයේ සමාදන් වෙනවා. දැන් මේ වැරදි වෙළඳාම් වලින් වළකිනවා. එහෙම වුණාට පස්සේ අර කලින් උපයාගත්ත සල්ලි, උපයාගත්ත ධනය අධාර්මික උපයාගත්තා කියලා ඒව අහක දාන්නට අවශ්‍ය නැහැ. ඒවා පරිභෝග කරා කියලා සීලයට පළුද්දක් වෙන්නේ නැහැ. තමන්ගේ මාර්ගඵලයන්ට බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ගිහියන් පිසින් පින්වතුනි, ඒක අධර්ම වෙළඳාමට උත්සාහවත් කිරීමක් නෙවෙයි. මෙතනදී ඒක අධර්ම වෙළඳාම වලින් වැළකීමට තවත් උපකාරයක් වෙනවා. මොකද හේතුව තමන් නැත්තම් දැන් ගිහි භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් අධාර්මික උපයාගත් දේවල් තියාගෙන සිල් රැකලා හරියන්නේ නැහැ. ඒ දේවල් පව අයින් කරන්නට ඕනේ. ඒවා තමන්ගෙන් බැහැර කරන්නට ඕනේ. සමහර ඒවා සංඝයාට දෙන්නට ඕනේ. සමහර ඒවා ගිහියන්ට සම්පූර්ණයෙන් අතහැරලා දාන්නට ඕනේ. එහෙම අවශ්‍ය නැහැ පැවි ගිහියන්ට. ගිහියොන් විසින් අධාර්මිකව ධනෙ හෙව්වත් ඒ ධනෙ පින්වතුනි සිල්වත් වුණාට පස්සේ පරිභෝග කිරීමට පුළුවන්. ඒක තමයි අපේ ධර්මපරියාය. ඒ තේරවාද ස්වාමින් වහන්සේලා විස්තර කරන ධර්මපරියාය. ඒ නිසා ඒකත් අපි කරුණ හිතේ මතක තියාගන්නට ඕනේ. ඉතින් මේ විදිහට පින්වතුනි අපේ සීල පූර්ණයේ සඳහා අත්‍යවශ්‍ය වෙන වැදගත්ම අංගයක් තමයි මේ සම්මා ආජීවය. මිච්ඡා ජීවයෙන් වැළකිලා, වැරදි ආජීවයන්ගෙන්, වැරදි රැකියාවලින්, වැරදි ක්‍රියාවලින් වැළකිලා තමන් නිවැරදිව දීපවත්ම ගත කරනවා කියන එක තමයි සම්මා ආජීවය කියලා කියන්නේ. එනිසා ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නා දානෙන් වැළකීම, කාම මිච්ඡාචාරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, සුරාපානයෙන් වැළකීම, පරුස වචනයෙන් වැළකීම, හිස් වචනයෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, ඒකට සුරාපානයත් අපිට ඇතුළත් කරන්නට පුළුවන්. මේ සියල්ලෙම වැළකිනවා වගේම අන් අයටත් හානි වෙන පරිද්දෙන් ජීවිකාව පවත්වා ගන්න නැතුව නිවැරදි ලෙස ජීවිකාව පැවැත්වීමත් අප සෑම දෙනාගේම නිවැරදි සීලයක් කියලා හිත තබා ගන්නට ඕනේ. ඒ සීලය අපි సంతානය තුළ ඇති කර ගන්නට ඕනේ. ඒ නිසා මාර්ගාංග දේශනාවේදී සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග තුනම සීලස්කන්ධයට ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා මේ සීල පාරමිතා පුරණ අය විසින් විශේෂයෙන්ම තමන්ගේ ජීවිකාව, ආජීවය රක්ෂා කර ගන්නට, නිවැරදි කර පවත්වා ගන්නට, තරයේ අදිෂ්ඨාන කර ගන්නට ඕනේ. සීල පාරමිතා පූර්ණය කරන අයට මේ සම්මා ආජීවය නම් වූ මාර්ගාංගය රක්ෂා කිරීම, දියුණු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා කියලා මතක තියා ගන්නට ඕනේ. ඉතින් අපි ආශිර්වාද කරනවා ධර්මශ්‍රවණය කර හැම දිනාටම මේ සම්මා ආජීවය ඉතා උසස් ලෙස රක්ෂා කරගෙන මිච්ඡා ජීවයෙන් වැළකිලා නිවන් මඟ යා ගන්නට සියලු ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මාර්තු මස මැදින්පුර 15 පොහෝ දිනේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නට යෙදුනේ කැනඩාවේ සහ ඇමරිකාවේ පදිංචි දරුවන් වන කල්යාණි රාජපක්ෂ, ප්‍රියන්ත ගුණරත්න සහ ලීලාණි රාජපක්ෂ සිඩ්නි මාරසිංහ විසින් බාර ගන්නා ලදී කාට පින් පැමිණීම සඳහා තමන්ගේ දෙමව්පියන්ට, නැසීගේ දෙමව්පියන් වන DJ රාජපක්ෂ ගුරුපියාණන්ට සහ DS කහඳව ආරච්චි ගුරු මෑණියන්ට, SM ගුණවති මෑණියන්ට, UHGP ගුණරත්න පියාණන් සහ AS මාරසිංහ පියතුමාට පින් අනුමෝදන් කිරීම සඳහා තමයි මේ ධර්ම දේශනාව සඳහා දායකත්ව දාර ගනිමින් ඒ වගේම අනුග්‍රහය සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් අපි ආශිර්වාද කරනවා ඒ DJ රාජපක්ෂ ගුරු පියතුමා, DS කහඳව ගුරු මෑණියන්, SM ගුණවති මෑණියන්, UHGP ගුණරත්න පියතුමා සහ AS මාරසිංහ පියතුමා ඉන්නා වූ තැනකින් සාදු සාදු කියා තමන්ගේ දරුවන් විසින් සිද්ධ කරවන්නට යෙදුණු මේ ධර්ම දානමය කුසලයේ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ භවගමන සුවපත් වේවා, දුකෙන් අත මිදේවා, සැපෙන් අභිවර්ධනය වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. 97 වියේ පසුවන TS මාරසිංහ මෑණියන්ට, පවුල් දෙකෙහි දරුවන් වන දම්සිත් නදීප මාරසිංහ පුතාටත්, සංජාන ගුණරත්න පුතා යන දෙදෙනාටත් යහපත් අනාගතයක් සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව විශේෂයෙන්ම 97 වියේ පසුවෙනේ මාරසිංහ මෑණියන්ට තව තවත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා, කායික මානසික සැනසෙල්ල උදා වේවා, ජීවිතයේ සැඳෑ සමය කුසල සිතින්ම ගත කරන්නට හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ කුඩා දරුවන් දෙදෙනාටත් නිදුක්ව නිරෝගීව තමන්ගේ ඉදිරි ජීවිතය සාර්ථක පුරවැසියන් ලෙස ගත කරන්නට සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. දේශකයන්න් වහන්සේට සහ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ භික්ෂූන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය සහ ප්‍රාර්ථනාව නනුව උතුම් නිර්වාණ අවබෝධය ලැබේවාත්, ධර්ම දේශනාව සංවිධානය කළ සැමටත් සවන් දෙන සැමටත් උතුම් නිර්වාණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ ආරාධනාව සිද්ධ කරන්නට යෙදුණු කල්යාණී රාජපක්ෂ, ප්‍රියන්ත ගුණරත්න, ලීලාණී රාජපක්ෂ, සිඩ්නි මාරසිංහ යන මහත්ම මහත්මීන්ටත් බොහෝ දිනාට ධර්මශ්‍රවණයට අවකාශ ලබා දෙමින් සිද්ධ කරවන්ට එදුනා වූ මේ ධර්ම දානමය කුසලයෙන් තමන්ගේ ජීවිතවලට යහපතක්ම සිද්ධ වේවා, මෙලව අභිවෘද්ධියක්ම සිද්ධ වේවා, ධර්මඥාන භාවනාඥාන වැඩේවා, සසර වසනාතුරාවට කල්යාණ මිත්‍රාශ්‍රයම ලැබී සුවසේ පාරමී සපුරා නිවනින්ම සැනසෙන ලැබේවා කියලා විශේෂයෙන් මං ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් ධර්මශ්‍රවණය කරා වූද, පටිගත කිරීම කළා වූද, ප්‍රචාරණය කිරීම කළා වූද හැම සියලු දෙනාගේ ජීවිතවලට සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපනුපන් ආත්මසේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූපදේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය, ජාති ස්මරණ ඥානයේ සහ සම්මා දිට්ඨිය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසන සී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ සියලු කුසලයෝ එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගමු. ඒ වගේම ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍යරාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් රක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනය වී නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හිතාහිත මැදහත් සකල ලෝක සත්වයාද මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතු.